හොඳයි වෙන්ගත්තේ අද ධර්මදේශනාව මූලික කරගෙන එහෙම නැත්නම් අපි මීට කලින් පවත්වපු යම් ධර්මදේශනාවක් මූලික කරගෙන එහෙම නැත්නම් තමන්ගේ බණ භාවනාව මූලික කරගෙන මේ පින්වතුන්ට යම්කිසි ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් සාකච්ඡාවට කරුණාවක් ඉදිරි කරන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
සන්ධ්‍යා මිහිහාර මහත්මිය අත්සන්වක් කර සිටිනවා ඔහුගේ පැණය උපක් කරන්න. ඉතරයි අවුරු ඇහෙනවා ස්වාමීන් වහන්සේ?
ඔව් ඇහෙනවා. තව චුට්ටක් හයියෙන් කතා කරන්න පුළුවන් නම් හොඳයි.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, අද දින මා ලැබුණු භාවනාවටකින් ඉදිරිපත් කරන්නේ පෙරවරු හතරට මේ මිනිත්තු කීපයක් සක්මන් භාවනාවේ යෙදුණා. ඊට පස්සේ ඔබ වහන්සේ පසුතියෙදා මට ලබා දුන් සමටහන් සඳහා දෙවරක් අහුකන් දුන්නා. මනසට එන සිතුවිලි කෙරෙහි අවධානයෙන් පසු වුණා. කුරුල්ලන්ගේ ශබ්ද වෙන වෙනම අවධානයට යොමු වුණා. ශූන්‍යතා සූත්‍රය මතක් වුණා. මේ අරමුණු නොගෙන නිදහසේ සිටීමට මම උත්සාහ කරා. මෙසේ ඉන්නකොට නිසකලින් මේ නැගුණු තද කම්පනය සමග ශබ්දයක් ඇසුණා. විශ්වය සම නැමත එකක්ම වුණා. ගියරිදායට මේ දක්වාම සක්මන භාවනාව පමණයි කළේ. සතිය වර්ධනය වෙනවා. මීට අමතරව මම මේ කාරණා සඳහන් කරන්න කැමති. අවුරුදු 7ක් පමණ කාලයක ඉඳලා මම යෝග භාවනා කරනවා. හතයෝග කරනවා. ඔබ වහන්සේගෙන් භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා සමතහන් බලාපොරොත්තු වෙමි.
ඔව් ඔතනදී ඇත්තටම දැන් අන්තිමට මතක් කළා අර යෝග භාවනාවක් කරනවා කියලා. ඒක ඇත්තටම පුළුවන් කායනුපසනාවට එකතු කරගන්න. දැන් අපි ඒ යම් යම් යෝග ආසන ඒවා පරිහරණය කරද්දී අපිට පුළුවන් නම් ඒක හොඳ සිහියෙන් කරන්න. වෙන වෙන දේවල් කිසිම දෙයක් කල්පනා කරන්නේ නැතුව ඒ අපිට දැනෙන සියුම් සියුම් කායික ස්වභාවයන්, කායික ඉරියව් දැනීම් මේ සියල්ලේ හොඳට සිහිය පවත්වමින් කටයුතු කරන්න පුළුවන් නම් එතකොට ඇත්තටම පුළුවන් මේ අපිට ඒකත් භාවනාවක් වගේ පත් කරගන්න. මම හිතනවා දැනටමත් ඒක කරනවා ඇති කියලා. ඒ ගැන මොකක්වත් කියන්න පුළුවන්ද? සන්ධ්‍යා මිරිහාන මහත්මිය මොනවා හරි ගැන කියන්න පුළුවන්ද? ඔව්.
ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පොඩ්ඩක් මට ඒක චුට්ටක් දැන් එහෙම මේ ස්වාමීන් වහන්සේ මේ සංචේත සීමා කාලය තුළ අර මේ භාවනා පන්ති යෝග භාවනා පන්තිය දවස් 4ක් විතර කරනවා.
හරි.
ඒ වෙලාවට ඒ පැයකමාර අනිවාර්යෙන්ම අපි කරනවා ඒකෙන් ඩායම.
හොඳයි. ෆෝම් වලින් ඒ හොඳට අවධානය තමන්ගේ කයේ පවත්වමින් ඒ කටයුත්තේ යෙදෙන්න. එතකොට ඒතන කායानुපස්සනාවක් කරගන්න පුළුවන්. කියන්නේ අපි වෙන වෙන දේවල් කල්පනා කර කර හිතේ මේ වික්ෂිප්ත භාවයක් සහිතව අනාගතය ගැන සැලසුම් හදා ගන්නවා වෙනුවට හොඳට මේ අපිටම අත දිගාරිනවා. ඒ දිගාරින එක ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. ඊට අත හකුළුනෝ. ඒ අත හකුළුවන එක ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. පාදයක් ඔසවනෝ. ඒ ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. පාදේ පහත් කරනෝ. ඒ ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. ඉදිරියට නැමෙනවා. ඒ ගැන අවධානයෙන් ඉන්නත් මේ වගේ ඒ සියලු කුඩා අනු කුඩා සියලු ඉරියව් පැවැත්වීමන් ගැනම හොඳ අවධානය පවත්වමින් ඒ කටයුත්තේ නියැලෙනවා නම් ඒ හරහා ඉතාම හොඳ කායනුපස්සනාවක් වේදනානුපස්සනාවක් වඩන්න පුළුවන්. ඒ නිසා මේක හොඳට එකපාරකින් බැලුවම මේ අපි කරන ව්‍යායාමයක් වෙන්න පුළුවන්. ශාරීරික ව්‍යායාමයක් වෙන්න පුළුවන්. අපි ඒකෙන් පවා අපේ භාවනාවට ප්‍රයෝජනයක් ගැනීම සඳහා දරන සූක්ෂම ප්‍රතිපදාවක් කියලා කියන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ එතකොට මම තවදුරටත් හැමදාම දැන් සක්මන් භාවනාව විතරමයි භාවනා වලින් කරන්නේ පරයන්ක කරන්නේ
නැහැ.
එතකොට මම ඉදිරියට සක්මන් භාවනාවම තවදුරටත් අරගෙන යනවත් සම්මත.
සක්මන් භාවනාවේදී මොනවද දැන් සක්මනේදී වැඩිපුර දැනෙන්නේ?
දැන් අර ඇඟිලි
වලට කකුලේ ඇඟිලි වලටම තමයි දැන් එහෙම යනවා මොකද හිත කොහෙවත් යන්නේ නැහැ. ඒ අර මේ දැඩි බව, ගොරෝසු බව එහෙම ඒ මට්ටමේ තමයි තියෙන්නේ.
හොඳයි.
ඒ දැඩි බවට, ගොරෝසු බවට, අපිට රළු බවට, සියුම් බවට මේවට මොකද වෙන්නේ කියන එක ගැන නිතර විමසලා බලන්න. දැන් මේ මෙහෙම කියමුකෝ අපි. අපිට පාදය එසවිලා තියෙද්දි ලොකුවට එච්චර දෙයක් ගොරෝසුට දැනෙන්නේ නැහැ. දැන් පාදයේ පොළොවේ පතිත වෙනවත් එක්ක ඔන්න ගොරෝසුට දැනෙන්න පටන් ගන්නවා. සුළු මොහොතකින් ඒ දැනීම අවසන් වෙනවා. ඊට පස්සේ ආයිත් වෙනත් තැනක නැත්තම් පාදයේ වෙනත් තැනක ආයිත් ඒ බඳු රළු බවක් දැනෙන්න පටන් ගන්නවා. ඒකත් ඔන්න අවසන් වෙනවා. ආයිත් ඔන්න පාදයේ වෙනත් තැනක ඒ රළු බවක් දැනෙන්න පටන් ගන්නවා. ඒකත් අවසන් වෙනවා. මෙන්න මේ වගේ ඊටාම සූක්ෂම මට්ටමින් ඒ දැනෙන දැනීම් ගැන හොඳ අවධානයකින් ඉන්න. දැන් ඒක ඇත්තටම රළු බවට, ගොරෝසු බවට, උණුසුම් බවට, සිසිල් බවට මේ හැම දෙයකම යොදන්න පුළුවන්. අපි කරන්නේ අර ඒ දැනීමේ හටගන්නා ස්වභාවය, වෙනස් වෙන ස්වභාවය, අවසන් වෙන ස්වභාවය ගැන හොඳ අවධානය පැවැත්වීම තමයි මෙතෙන්දි වැදගත් වෙන්නේ.
බොහොම
පිං ඔබවහන්සේට තෙරුවන් සරණයි. හොඳයි, තෙරුවන්
සරණයි. ඊළඟ පැනේ තුල්‍ය ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබගේ පැනේ ඉදිරිපත් කරන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ. එහෙනම්.
එහෙනම්.
ස්වාමීන් වහන්සේ මේ පැය අද දින ධර්මදේශනාවේ ඇතිවෙච්ච ගැටලුව ස්වාමීන් වහන්සේ පැවසුවා අපි ආදායමේ හැටියට වියදම් කරන එක. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපිට ගෙයක් ගෙවල් හදන්න, වාහන ගන්න, සමහර වෙලාවට සමම් වැඩ කරන ආයතනයෙන් අපිට ණයක් ගන්න සිද්ධ වෙනවා. එතකොට ඒම ඒ වගේ දෙයක් සිද්ධ කරාම එතකොට තමන්ගේ ආදායමට වඩා වැඩි දෙයක් ප්‍රතන සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේ අවස්ථාවකදී ඒක ධර්මානුකූලව බැලුවොත් ඒකේ යම් කිසි ගැටලුවක් හට ගන්නවා. අපි වැඩ කරන ආයතනයෙන් අපි ණයක් අරගෙන අපි ගෙවල් හදනවා, වාහන ගන්නවා.
එතෙන්දී ඇත්තම කෙනෙක් කිසිම සොරකමක් වෙන්නේ නැහැ. හැබැයි තමන්ගේ අර තිබිච්ච අනන සුඛය කියන එක තමයි අඩු වෙන්නේ. දැන් අපි බුදුරජාන් වහන්සේ සැපයේ විවිධ පැති පෙන්නනවා. එකක් තමයි අත්තිසුඛ. දැන් තමන්ට යම්සි ධනයක් තියෙනවා නම්, ඒ වගේම අපිටම යාන වාහන තියෙනවා නම්, අමුදරුවෝ රැකී ආරක්ෂා, ගෙවල් දොරවල්, ඒ යම් යම් සම්පත් තියෙනවා නම් ඒ තුලින් යම්සි සතුටක් තියෙනවා. ඒක බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒකට කියන්නේ අත්තිසුඛ කියලා. තමන්ට මේ දේවල් තියෙනවා කියලා ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් ඒ ගැන මතක් කරනකොට යම්සි සතුටක් දැනෙනවා. මහන්සියෙන් හරි හම්බ කරගත්තු ධනයක් මට තියෙනවා, අත්විසුඛයක් තියෙනවා යාට. ඊළඟට දෙනවා අනවජ්‍ය සුඛ. දැන් ඒ තමන් ලබාගෙන තියෙන ධනය කිසිම වැරද්දක් කරන්නේ නැතුව, වංචාවක් කරන්නේ නැතුව බොහොම ධාර්මික ප්‍රතිපදාවකින් අරගෙන තියෙන්නේ, ලබාගෙන තියෙන්නේ. මගේ අතින් කාටවත් වැරද්දක් වෙලා නැහැ කියලා හිතනකොටත් අන්න තමන්ගේ හිතේ ඇති වෙන සතුටක් අනවජ්‍ය සුඛයක් කියලා කියනවා. මේ ඇවිල්ලා ඇත්තටම බොහොම ඒ ජීවිතයක් ගත කරන මිනිස්සෙක් අත්විඳින්න පුළුවන් බොහොම සූක්ෂම සැපයක් ගැන තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. ඊට පස්සේ එනවා අනන සුඛ කියලා. අනේ මම කාටවත් ණය වෙලා නැහැ නේද? මම ණය බරින් මිනිකිලා නැහැ නේද? මට වාරික ගෙව ගෙවා තව ඉන්න දෙයක් නැහැ නේද? මම මේ සියල්ලෙන් නිදහස් වුණා නේද කියලා අන්න අනන සුඛයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා අතෙන්දි වෙන්නේ ඉතින් අර අපි අපිට දරා ගන්න බැරි තරම් ලොකු ණයක් අරගෙන ඒක මත අපි මේ වගකීම් සහිතව ජීවත් වෙන්න ගියාම අපිට අර තිබිච්ච සැහැල්ලුව නැති වෙනවා. ඒ නිසා අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ අපිට ගෙවලා අවසන් කරන්න පුළුවන් මට්ටමේ, එහෙම නැත්නම් තමන්ට යැපෙන්න පුළුවන් මට්ටමේ, ගෙවලා හමාර කරන්න පුළුවන් මට්ටමේ ණයක් අරගන්න ඉතින් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් අපි අපේ ණය ගෙවන එක ඊළඟ පරම්පරාවටත් දාලා තමයි මෙතෙන්න වෙන්නේ.
ඒ කියන්නේ අපි දැන් ආයතනයකින් අපිට ණයක් දෙන්නේ අපේ පඩියෙන් කැපෙන්න. එතකොට ඒක යම් කිසි කාලයකට කැපිලි ඉවර වෙන්න. ඉතින් එතකොට ඒ බරක් එතන ඇති වෙන්නේ නැහැ. ඒ වගේ හැබැයි එතකොට ඒක ධර්මානුකූල පැත්තෙන් බැලුවොත් ඒක ගැටලුවක් නැහැ.
නැහැ ගැටලුවක් නැහැ. ඒක Tamanට ලැබිච්ච යම්සි ප්‍රතිලාභයක් නේ. කියන්නේ නැත්තම් ඒ තමන්ගේ රැකියා ස්ථානයෙන් තමන් කෙරෙහි දීපු යම්සි වරප්‍රසාදයක් කියන්න පුළුවන්. එහෙම නැත්තම් යම්සි උදව්වක් කියලා කියන්න පුළුවන්. ඒක ගත්තයි කියලා සින් වැරද්දක් නැහැ. අර අපේ අනවශ්‍ය දෙයට ණය බරින් මිරිකලා ඉන්න ගියොත් අපි අර විඳපු මම කිසිම ණයක් වෙලා නැති බොහොම නිදහස් කෙනෙක් කියලා ඒ විඳපු ඒ සතුට තමයි අපිට නැති වෙන්නේ. නමුත් මෙතෙන්දි තින් අර මේක යම්සි වාරික ගණනක් තමන්ගේම පඩියෙන් ගෙවිලා කැපිලා ගියාට පස්සේ ඊට පස්සේ තමන්ට සතුටක් දැනෙනවා. අපි තෝරන දැන් අවුරුදු 5කට තමයි ගත්තේ. අවුරුදු 5ක් තිස්සේ දැන් මේ කැපිලා අවසන් වුණා. ඊට පස්සේ තියෙනවනේ යම්සි සතුටක්. අන්න ඒ සතුට අපි පවත්වන්න උත්සාහන්ත වෙනවා නම් එතෙන්දී අර සැහැල්ලුවක් තමයි තියෙන්නේ.
ස්වාමීන් වහන්ස මට මේ දැන් අද දින ධර්ම දේශනාව ආවෙන්නකොට මේ නැතිවෙච්ච දෙයක් දැන් අපි කාමයේ මිත්‍යාචාරා කියලා සාමාන්‍යයෙන් එතකොට කියන්න තියෙන්නේ අපි දැන් පොයේ දවසට මේ අබ්‍රහ්මචර්යා කියලා මේ සමාදන් වෙන්නේ.
හරි.
එතකොට මේ කාමයේ මිත්‍යාචාරාවට ගහාගිය මේ මොකක්ද අබ්‍රහ්මචර්යාවේ තියෙන ඒ වගේම ඒ අබ්‍රහ්මචර්යා කියන එක තුළ අර බ්‍රහ්ම කියන ස්වභාවය හා සම්බන්ධතාවයක් තියෙනවද? ඊට අදාළ යම් කිසි ප්‍රතිපදාවකද අපි එදාට කටයුතු කරන්නේ කියන එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරගන්න.
ඔව්. එහෙම තමයි. ඇත්තටම දැන් අපි සාමාන්‍යයෙන් දැන් ගිහි සීලය ගත්තොත්, පංච සීලය ගත්තොත්, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එකේ එකෙන් තමන්ට අයථා තමන්ට අයිති නැති අපි දැන් අර විස්තර කරපු මේ යම්ස කෙනෙක් එක්ක අයථා සම්බන්ධයක් පැවැත්වීම තමයි වළක්වලා තියෙන්නේ. කාම මිත්‍යාචාරය තමයි වළක්වලා තියෙන්නේ. හැබැයි එතන වළක්වලා නැහැ තමන්ගේ නීත්‍යානුකූල බිරිඳ එක්ක නීත්‍යානුකූල සැමියා එක්ක ඒ අබුසමි සම්බන්ධතාව පැවැත්වීම වළක්වලා නැහැ. එතකොට ඒක අන්තර්ගත කළා ඒකට ඉඩ දීලා තමයි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් එතකොට සමාදන් වෙන්නේ සීලේ සමාදන් වෙන්නේ. දැන් අපි තුම යම්සි කෙනෙක් අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කිව්වොත් අරකත් එතන නවතිනවා. එතකොට කිසිම අඹුසමි සම්බන්ධතාවයක් කාය සංසර්ගයක් පවත්වන්නේ නැතිව ඉන් එහාට යනවා. ඉන් එහාට ඒ කියන්නේ සූක්ෂමව මේවෙන් වළකින්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඒක ඇත්තරම ඒ කියන්නේ කාය සංසර්ගයේ පැති පෙන්නනවා. ඒ කියන්නේ දැන් කෙනෙක් සංසර්ගයේ කියන එක ගත්තාම පැති පහක් විතර පෙන්නනවා. ඒ කියන්නේ කාය සංසර්ගය කියන්නේ ඒක එකක්. ඒ කියන්නේ කෙනෙක් අපිටම ඕනෝන් අතිනත ගැනීම හරහා සිපවැළඳ ගැනීම හරහා යම් කෙසේ වින්දනයක් ලබනවා. ඉතින් ඒක කාය සංසර්ගය කියලා කියනවා. ඊට පස්සේ කෙනෙක්ව දකිනවා. දැකීම හරහා ඒ දස්සන කේන ස්වභාවය හරහා තවත් කෙනෙක්ගේ රූප ස්වභාවය දැකලා එයාගේ ප්‍රියමනාප ස්වභාවය දැකලා ඉතින් ඒ ස්වභාවය හරහා තමන්ගේ හිතේ රාගසිතුවිලි ඇති කර ගන්න. ඊළඟට කෙනෙක්ගේ හඬ ඇසීම හරහා එයා කියන ගීතයක් සවන් දීලා නැත්නම් එයාගේ කටහඬට සවන් දීලා මොනවා හරි කතා කරද්දී ඒ වචන වලට සවන් දීලා ඒ සවන කියන ඒ පැත්ත හරහා යම්කිසි සංසර්ගයක් සිද්ධ වෙනවා. ඊට පස්සේ සමුල්ලපන කියලා පෙන්නනවා මේ ඒ කියන්නේ ඇඟයි දෙයින් මේ කියන්නේ මේ එක එක දේවල් මේ ස්පර්ශ කිරීම හරහා ඒ ලැබෙන සංසර්ගයක් වෙන්නවා. ඊළඟට සම්භෝග කියලා මේ තමන් පොදු දේවල් පරිහරණය කරද්දී අපි කමු ස්ත්‍රියකුයි පුරුෂයෙකුයි යන කෙනෙකුයි පිළිමි කෙනෙකුයි සාමාන්‍ය පොදු දේවල් පරිහරණය කරද්දී අරයත් මංගේ දේ පරිහරණය කරා නේද කියලා යම්සිය එතනුත් ආස්වාදයක් ලබනවා. ඉතින් මේ වගේ එක එක පැතිවලින් බුදුරජාන් වහන්සේ මේ සංසර්ගය කියන එක පෙන්නනවා. ඉතින් එතකොට අර කාම මේ අබ්‍රහ්මචර්යා වේරමණී කියන කොටසෙදී මේ සූක්ෂම පැතිවලට පවා ගමන් කරන ස්වභාවයක් තියෙනවා. ඒ මූලික සාමාන්‍ය මෛතුන සේවයෙන් අයින් වෙනවා කියන එක ඒක ප්‍රධාන කාරණා. ඉන් එහාටත් ගෙහිලා තවත් මේක සූක්ෂම කරලා පුළුවන් ද අපේ තමන්ගේ හිතේ රාගය ජනිත වෙන ඒ තමන්ට ප්‍රතිවිරුද්ධ පාක්ෂික ප්‍රතිවිරුද්ධ ලිංගකේ දැකීම තුලින් හිතේ රාගයක් ඇති කරගන්න නැතුව ඉන්න. ඒ ප්‍රතිවිරුද්ධ පාක්ෂිකයෙක් ප්‍රතිවිරුද්ධ ලිංගිකයෙක් කේ සද්දය අහලා ඒක අභිරමණය කළා රාගයක් ඇති කරගන්න නැතු වෙන්න. ඊට පස්සේ එයාත් එක්ක කිසිසේත්ම අපි හිතමු කාය ස්පර්ශයක් කරන්න ගෙහිලා ඒ රාගයක් ඇති වෙන එක වළක්වගෙන ඉන්න පුළුවන්. ඉතින් මේ වගේ ඒකාතකින් හරීම සූක්ෂම ප්‍රතිපදාවකට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරන්නේ. අපිට ඕන නම් ඉතින් තවදුරටත් මේවා ඊළඟ සතියේදී සාකච්ඡා කරන්න පුළුවන්. මේ ලෝකෝත්තර සම්මා කම්මන්තය ගැන කතා කරද්දී මොකද ඒකයි මම කිව්වේ අර ගිහි ප්‍රතිපදාවේදී යම්කිසි මට්ටමකට ඉඩ දීලා තියෙනවා. ඊට පස්සේ පොහොයට අටසිල් සමාදන් වෙනකොට ඒ අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල්පදේ සමාදන් වෙනකොට ඒ යම්කිසි ප්‍රමාණයක් ඉදරින් අතහරින්න සිද්ධ වෙනවා. ඊට පස්සේ අපිට කෙනෙක් මහාන වෙනවා. ඊට පස්සේ ඉතින් තවත් සූක්ෂමයි. ඉන්නහාට ගිහිල්ලා තමන් තනියෙන් ලැබෙන වින්දනයක් පවා නොලබා බොහොම බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන මට්ටමක් දක්වා අරගෙන යන ගතියක් තියෙනවා.
එතකොට සෝමනසය අබ්‍රහ්මචර්යා කියන එක එතකොට බ්‍රහ්ම කියන ස්වභාවය දැන් අපි අහලා තියෙනවානේ.
එතන තමයි තියෙන්නේ ස්වභාවය. ඒක තමයි.
දැන් අපි ඇස්කම් ඒ වගේ දේවල් වලින් ලබන දැනීමක් නැති වෙනවා වගේ ස්වභාවයක් දෙකින් බලාපොරොත්තු
වෙන්නේ. නෑ ඊට වඩා රාගයෙන් තෙත් වෙන්නේ නැතු ඉන්නවා වගේ ස්වභාවයක් තමයි කතා කරන්න වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් කියනවා බ්‍රහ්ම ලෝකයේ ලිංග ભેදයක් නැහැ කියලා. අහලා තියෙනවද?
ඔව්
ඒක තමයි කාන් ගැහණු පිරිමි ભેදයක් නැහැලු. ඒ ඒගොල්ලෝ අර
නැහැ කියන ස්වභාවය නේද ස්වාමීන් වහන්සේ එතන
කොහොමද කියනවා? ඇත්තරම දැන් බ්‍රහ්ම ලෝකෙට යෑමේදී සාමාන්‍යයෙන් පෙන්වන්නේ ධ්‍යාන වඩලා ඒ ධ්‍යාන වල තියෙන ධ්‍යාන ශක්තිය හරහා හිතේ පැනනගින්න පුළුවන් රාගයයි ద్వේෂයයි යටපත් කරලා තියෙනවා. ඒතර ඒ ධ්‍යාන ශක්තිය හරහා ඒ සමාධි ශක්තිය හරහා තමයි ඒතර යාගේ රාගය හෝ ద్వේෂය උත්සන්න වීමක් වෙන්නේ නැහැ. එතකොට අර ගෑනු පිළිමේ වේදයක් ඇතර නැහැ. ඉතින් ඒ දැහෙනේ ශක්තිය තියෙන තාක් ඒ බ්‍රහ්ම ලෝක සම්පත්තියක් එයා භුක්ති විඳිනවා. ඉතින් එතකොට එතන රාගයෙන් ද්වේෂයෙන් තොර ස්වභාවයක් තියෙන හැබැයි ඉතින් తాවකාලිකයි. తాවකාලිකයි කියන්නේ අවුරුදු දහස් ගණන් කෝටි ගණන් වෙන්න පුළුවන්. කෙසේ නමුත් ඉතින් ඒකත් පිරිහුණාට පස්සේ ආපහු කාම ලෝකයට එන්න සිද්ධ වෙනවා. ඒ නිසා සමහර කතා තියෙනවා බ්‍රහ්ම ලෝකේ ඉඳන් ආපු අය ගේ ලිංගික හැසිරීම් අඩුයි, එහෙම නැත්නම් කාම භෝගී ස්වභාවය ටිකක් අඩුයි, රාගය හිතේ ඇති වෙනවා අඩුයි, ඔහොම කියලා ස්වභාවයක් තියෙනවා. දැන් ඒ බඳු ජාතක කතා පවා තියෙනවා. බෝධිසත්වයන් වහන්සේ මේ කල්ප ගණනාවක් බ්‍රහ්ම ලෝකේ ඉඳලා ඊට පස්සේ ලෞකික ලෝකෙ මේ කාම ලෝකයට ආවට පස්සේ උන්වහන්සේගේ හිතේ පහළ වෙන්නේ රාගයක්. මොදාර දෙහන්සෝයෙන් අවුරුදු ගානක් තිස්සේ ඒ රාගේ යටපත් වෙලා තමයි මේ හිත තිබිලා තියෙන්නේ. ඉතින් එතකොට මේ මනුස්ස ලෝකේ ඉපදුනා එයාගේ හිතේ රාගය එච්චර උත්සන්න වෙන්නේ නැහැ. රාගයෙන් දැවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ පැති තියෙනවා. ඒ නිසා ඒ ධ්‍යාන ශක්තියකින් භවනා ශක්තියකින් තමයි එතනදී රාගයයි ද්වේෂයයි යටපත් වීමක් සිද්ධ වෙලා ඉතින් බ්‍රහ්මේකා සමානව ජීවත් වෙනවා කියලා එතකොට කෙනෙක් කියන්නේ ඒ රාගය ද්වේෂය යටපත් කරගෙන ජීවත් වීමක් කියලා කියන්න පුළුවන්.
සෝමයේ සම්මාසය වගේම දැන් අපි මේ මොහොත් ඇසුරම කර සිත නිකන් ඉන්නකොට මේ මොහොතේ ඉන්න කොටත් දැන් ඒ ධර්මදේශනාව අහන කොටත් දැන් ඔය වගේ එකපාරට පුතුහල.
ඔය
වගේ සැකසවක පහළ වෙනවානේ සෝමනාස. එතකොට මේක වෙන්නේම අනිවාර්යයෙන්ම එතකොට මම උතනට ඇවිල්ලා දැන් මේ දරු සංසන්දනය
කිරීමක් එකම වෙනවනේ. එතකොට ඊතනත් අකුසලයක් සිදු වෙනවා කියලා කියනවා. නෑ, එහෙම කියන්න බෑ. එතන තියෙන විමර්ශාවක්. දැන් ඒ කියන්නේ දැන් ඔතනදී පැති කීපයක් තියෙනවා. දැන් අපේ හිතේ විචිකිච්ඡාවයි ප්‍රඥාවයි කියන එක ටිකක් ළඟ ළඟ යන ස්වභාවයක් තියෙනවා. පඤ්ඤා මුඛේන විචිකිච්ඡා වංචේති කියලා කියනවා. ඒ කියන්නේ ප්‍රඥාවේ ස්වභාවයෙන් සැකය විචිකිච්ඡාව අපිව වංචා කරන ගතියකුත් තියෙනවා. ඒකත් එක පැත්තක්. නමුත් දැන් මෙතෙන්දී නම් මට තේරෙන්නේ ඒ කියන්නේ අපි දැන් බුදුන් වහන්සේ ඉඳ දෙනවානේ කොයි වෙලාවකවත් අන්ධ භක්තියකින් මේක අනුගමනය කරන්න යන්න එපා, කියපු පළියට මේක පිළිගන්න යන්න එපා. හැමතිස්සෙම හොඳට විචාරශීලීව විමසලා බලලා මේ කියන දේ තමන් වහන්සේගේ දහම පවා පිළිගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා අපි යම්කිසි දෙයක් කියවහම ඒ ගැන මේක ඇත්තද මේක මේ තා පොඩ්ඩක් විමසලා බලන්න ඕනේ කියලා ඒක විමසා බැලීමේ කිසි වැරද්දක් නැහැ. එතන තියෙන්නේ අර විචාරශීලී ගතිය. ඒකේ එතන ඇහිලා ධම්ම විචේ පැත්තක් තියෙන්නේ.
පාදාන කරන්නේ කොහේ ඉන්න ස්වභාවය මම දැන් මේ සිතුරාද වාහනේ පදවගෙන ගියා පැයක් වගේ ප්‍රමාණයක්.
ඒ
අනකොටත් අර හිත මොකක් අසිරි නොකර ඔහේ වාහනේ පදවගෙන යනවා.
හරි.
මේ ස්වභාවය අර මම කලින් ඔබවහන්සේට දැනුවත් කරේ ඒක නිකන් හිතකම ආවේනික වූ ස්වභාවයක් කියලා. නමුත් මම අර හිත සුදුසුම ගොඩාක් වෙලා හිටියේ අනකොට මට නිකන් දැනුම ඒක නිකන් අපි අර නින්දට අවදි වෙන නින්දට යන්න ලෑස් වෙන වගේ ස්වභාවයක් දෝ එතන තියෙන්නේ කියලා මම ඔහොම හඳුනා ගැනීමක් වුණා. ඒක නිවැරදිද සෞම්‍යවස එහෙම වෙන්න පුළුවන්ද?
ඔව්, ඒ කියන්නේ අපි ඔතෙන්දී සැලකිලිමත් නොවුනොත් අර මේ තත්වයේ තියෙන එක්තරා අන්දමකින් උපේක්ෂා සහගත බව උදාසීනත්වයකට හරහා හැරිලා කම්මැලි කමකට හැරිලා නින්දර වැටෙන්න ඉඩ තියෙනවා. ඒක මේ තත්වයේ තියෙන එක්තරා අන්දමක දුර්වලකමක්, එහෙම දුර්වලකමක් කියනට වඩා අනුතුරු ඇඟවීමක් කියලා කියන්න පුළුවන්. අපිට ඒකට මෙතෙන්දි අවදිමත් බව පවත්වන උත්සාහන්ත වේ යුතුයි. ඒ වගේම මේ ඉන්න තත්වය තුලදීත් එක්තරා අන්දමක නිරාමිස ප්‍රීතියක් පවත්වන්න පුළුවන් නම් එතකොට අන්න අර වගේ අර ඒකාකාරීත්වයට යන ගතිය අඩුයි කියලා කියන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් අපි මෙහෙම කියමු. දැන් අපි සක්මනක යෙදෙනවා. සක්මනක යෙදෙද්දී අපි හිතමු දැන් හිතේ මොකක්වත් අරමුණක් නැහැ. මොකක්වත් උපාදාන කරලා නැහැ. දැන් ඒ උපාදාන නොකරපු මට්ටම දැන් ඒ තැනත්ත පරිහරණය කරනවා. ඒත් එක්කම නිකන් පොඩ්ඩක් තේරුම් ගන්නවා දැන් මෙතන කිසිවක් උපාදාන නොකිරීම නිසා මගේ හිතේ කිසි ක්ලේශයක් නැහැ. දැන් නිකලෙස් හිතක් තියෙන්නේ. ඒ වගේම හිතේ නැහැ කිසිම කහටක්. හිතේ නැහැ කිසිම දරතයක්. හිතේ නැහැ කිසිම බරක්. හිතේ තියෙන හරි සැහැල්ලුවක්. දැන් රාගයක් නැහැ, ද්වේෂයක් නැහැ, කිසි පැටලවිල්ලක් නැහැ, ප්‍රපංචයක් නැහැ. ඉතින් මෙතන තියෙන බොහොම සාධනීය පැත්තක්. ඒතර මෙන්න මේ සාධනීය පැත්ත මතු කර ගැනීම අතිශය වැදගත්. ඒ වගේමයි දැන් මේ පවත්වන හිත කොයිතරම් පිරිසුදු සිතක්ද? දැන් ඒ පිරිසුදු හිත අපි පොඩ්ඩක් අගේ කරාම අනේ මම මේ ජීවිතේදීම මේ තරම් පිරිසුදු සිතක් අත්දැක ගන්න තරම් වාසනාවන්ත වුණා නේද කියලා අපිට සියුම් නිරාමස ප්‍රීතියක් ඇති කරගන්න පුළුවන්. ඉතින් එතකොට මෙන්න මෙබඳු පැති හරහා අපි ඒ පවත්වන උපාදාන නොකරන తත්වය, අනිශ්චිත ස්වභාවය, ලෝකේ කිසිවක් ඇසුරු නොකර ජීවත් වීම කියන එක ගැන යම්කිසි මේ සාධනීය පැත්තකින් අගය කරන්න උත්සාහන්ත වේ යුතුයි. බුදුරජාණන් වහන්සේ ඒක මතක් කරනවා. ඒක පෙන්නන මේ తත්වය විතරයි මහණෙනි මේ මුලා කරන්නේ නැති ස්වභාවයකට තියෙන්නේ. අනිත් හැම తත්වයකම තියෙන මුලා කරන ස්වභාවයක්. මේ తත්වය විතරයි මුලා කරන්නේ නැති ස්වභාවයක් තියෙන්නේ. එවනම් අපි මේ මුලා නොකරන ස්වභාවයේ තමයි දැන් අපේ හිත පවත්වන්න උත්සාහවන්ත වෙන්නේ කියලා. අන්න මේ ගැන අපි ටිකක් සාධනීය පැත්තකින් බලන්න. ඒත් අපේ හිතේම තියෙන මේ පිරිසුදු බව අගය කරන්න ඒ තුලින් නිරාමස ප්‍රීතියකුත් මතුවෙනවා. ඒතොර මේ නිරාමස ප්‍රීතියකුත් භුක්ති විඳින්මින් මේ කටයුත්තේ යෙදෙනවා නම් තමන්ගේ හිතේ දැන් පවතින මේ නිකලෙස් ස්වභාවය අගය කරමින් තමන් කටයුතු කරනවා නම් එතකොට අන්න අර ඒකාකාරීත්වයට ගිහිල්ලා මේ ගැන නිකන් උදාසීන වෙලා, අක්‍රීය වෙලා, හිත සැඟවිලා නින්දර වැටෙන ගතිය අඩු කරගන්න පුළුවන්.
ඔව්, එහෙම වෙන ස්වභාවයක් නෑ. දැන් මොකද වාහනේ එලවන් යන පොඩක් ඒ කියන්නේ සම්පූර්ණ දැනුවත් බව ඒ ඔක්කොම තියෙනවා. නමුත් හිත ඔහෙ ඉන්නව නම් අර හිත අර මම හුදකලාව ඉන්න ස්වභාවය ඒ වගේ කියලා ඒ කියන්නේ මට වචන වලින් ඒක කියන්න තේරෙන්නේ නැහැ. නමුත් කටයුතු ටික ඒ විදිහට
වෙනවා.
එතකොට මේ ස්වභාවය අත්විඳින්න ඉන්න කොටත් ස්වාමීන් වහන්සේ දැන් ආයෙත් හිතනවා තව මොකක්ද දැන් මට ඊළඟට තව කරන්න තියෙන්නේ කියලා. ඔබ වහන්සේ ඒක ගැන මට පොඩ්ඩක්
ඒක තමයි. ඇත්තටම දැන් අපි සාමාන්‍යයෙන් දැන් අර ප්‍රකාශ කරද්දී ඔහේ ඉන්න ගතිය කියලා කියද්දී එතන තියෙන පොඩි නෙගටිව් ගතියක්. දැන් අපි සාමාන්‍ය කෙනෙක් ඔය කරන්න දෙයක් නැහැ. ඉතින් ඔහේ ඔහේ ඉන්නයි තියෙන්නේ. ඔහේ නිකන් ඉන්නයි තියෙන්නේ. අපි අර එහෙම කියද්දී අර ඒක නිකන් සම්ප්‍රදාය අනුකූලව ලෝකේ තියෙන මිනුම් දඬු හරහා අපිට නිකන් හැංගෙන්න පුළුවන්. මේක ඇති වැඩක් නැහැ. දැන් ඉතින් ඔහේ ඉන්න තමයි තියෙන්නේ කියලා අපි අර එහෙම ප්‍රකාශ කරද්දී එතන නැහැ සාධනීය ගතිය නැහැ. පොසිටිව් ගතිය නැහැ. ධනාත්මක පැතිය නැහැ. අර එතන මේ මෙතන මේ මේ தত্ত্বය ගැන එක්තරා අන්දමකින් අපි තුලින්ම අව탁සේරුවක් තමයි සිද්ධ වෙන්නේ. නමුත් බුදුරජාන් වහන්සේගේ දහමට අපි තව තව සමීප වෙන්න. ඒ දහම තේරුම් ගන්න. අපිට වැටහෙන්න අවශ්‍යයි මේ தত্ত্বය කිය කොයි තරම්නම් වටිනා தত্ত্বයක්ද? එක විනාඩියක් හරි, එක විනාඩි 10ක් හරි, විනාඩි 20ක් හරි මේක පවත්වන්න පුළුවන් නම් මේ තුල කොයි තරම් ශාන්තියක් තියෙනවද? තමන්ට පමණක් නෙමෙයි අනුන්ටත් කොයිතරම් ශාන්තියක් තියෙනවද කියලා අන්න ඒ වගේ අපි මේ தত্ত্বය අගය කරන්න අපි සෑහෙන උත්සාහන්ත වේ යුතුයි. මොකද මේ தত্ত্বයේ නැහැ එක්තරා අන්දමකින් ආත්ම වර්ණනාවක් නැහැ. මේ தত্ত্বයේදී කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් හුවා දැක්වීමක් නැහැ. ඒ නිසා මේ தত্ত্বය ගැන ඒ කෙනෙක් පුජ්‍යලයක් මුල් කරගෙන එන අපි අර කියන මොටිවේෂන් එකක් නැහැ. අපි සාමාන්‍යයෙන් කියන්නේ දැන් ඕන දෙයක් කරන්න මට මේ දේ ගැන ලොකු එන්න ඕනේ නිකන් හැඟීමක් පහළ වෙන්න ඕනේ මේ දේ මම කරන්න ඕනේ. අර එහෙම හැඟීමක් එන්නේ මුලක් කාලවට මේ කෙනෙක් පුජ්‍යලයක් මමෙක් වශයෙන් අපිට කැපී පෙනෙන්න පුළුවන් නම් මට එතෙන්දි කෙනෙක් වෙන්න පුළුවන්. මට එතෙන්දි පුජ්‍යලයක් වෙන්න පුළුවන්. ඒ පිරිස අතරේ මමත් දැන් කෙනෙක්. නමුත් මේ தত্ত্বය තුළ එහෙම මොකක්වත් නැහැ. ඒ නිසා බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගය එකත්කින් බැලුවම ඒ නිකලස් ප්‍රතිපදාව තුළ අපි අර සෝබාධහමට සමීප වීමක්, මුළු විශ්වය සමග එක්වීමක්, ඒ නිකලස් බවකට පත්වීමක්, නිවීමක් ගැන තමයි පෙන්ලා දෙලා තියෙන්නේ. ඒ නිසා අපිට ඇත්තටම අවශ්‍ය වෙනවා සුතමේ ඥානය සෑහෙන්න. ඉතින් මෙබඳු தত্ত্বයක් සාධනීය පැත්තකින් බැලීම සඳහා. දැන් අපි ඔය தত্ত্বයේ ඉඳද්දි ඊළඟට මම මොකද්ද කරන්න ඕනේ කියලා හිත අපේ හිත නිතරම ආයෙත් අපිවම අවසන්නත් ඉඳ තියෙනවා. ඉතින් මේකත් ඇවිල්ලා ඇත්තටම කුක්කුච්චය කියලා කියන්න පුළුවන්. උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ අතීතයේ වෙච්ච දේවල් ගැන, අනාගතයේ වෙන්න තියෙන දේවල් ගැන නිකන් හිතේ ඇති වෙන යම්කිසි පසුතැවිල්ලක්, විසිරිල්ලක් ඔගේ පැත්තක් තියෙන්නේ. ඉතින් එතකොට මේ හිතේ විසිරීම කියන එක නිවරණයක්. දැන් අපි දැන් අර පවත්වන தত্ত্বය ගැන අපේ හිතේ සෑහීමකට පත්වීමක් නැත්තම් අපි ඒක අගය කරන්නේ නැත්තම් ඊට පස්සේ මොකද්ද වෙන්නේ? නෑ එක්ක මේක කළා වැඩක් නෑ, මේකට වඩා මොකක් හරි තව දෙයක් ඇති, තව මොනාද තියෙන්නේ දන්නේ නෑ කියලා නේ හිතේ සැක පහළ වෙන්නත් පුළුවන්. එතකොට අපි ආයෙත් අර ප්‍රපංච වලට ආවඩන ගතියක් තමයි තියෙන්නේ. ඉතින් එකාතකින් බැලුවාම දැන් බුදුරජාණන් වහන්සේ පිටට හාත්පස පැත්තක් පෙන්눔 කළා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ඇතැම් වෙලාවකට මේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා, මහණෙනි මම මාස 3ක් උදකලාවේ ගත කරනවා, කිසිම කෙනෙක් මාව හම්බෙන්න එන්න එපා, මට පිණ්ඩපාතේ අරන් ඉන්න භික්ෂුන් වහන්සේ නමක් පමණක් මාව හම්බෙන්න එන්න කියලා බුදුරජාණන් වහන්සේ සියලුම කටයුතු වලින් අයින් වෙලා මාස 3ක් එක දිගට උදකලාවේ ගත කරනවා. අපිට පුළුවන් ද එහෙම ඉන්න? ඉතින් ඒ වගේ දැන් එකාතකින් උන්වහන්සේ මේ බුදු වෙලාත් එහෙම ගත කරලා තියෙනවා. එතකොට අපිට තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේ පුදුමාකාර ආදර්ශයක් සපේනවා ඒ මානසික හුදෙකලා භාවයේ සම්බන්ධයෙන්. එතකොට මම මේ කියන දේවල් සමහරවට මේ ගිහි ප්‍රතිපදාවකට ටිකක් පටහැනි. නමුත් දැන් මේ අපි දැන් ටිකක් මේ එහාට යන කරුණක් ගැන කතා කරන හින්දා මේවා ඉතින් කියන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට අපි තේරුම් ගන්න තියෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන ඒ හුදෙකලාව, ඒ පවිවේකය, අසංසග්ග ස්වභාවය ගත්තහම ඉතින් සාමාන්‍ය ගිහි ප්‍රතිපදාව නෙමෙයි. එතන තියෙන හුදෙකලා බවක්, එතන තියෙන සියල්ලෙන් බැහැර වී කටයුතු කිරීමක්, එහෙම නැත්නම් කිසිවක් උපාදාන නොකර කටයුතු කිරීමක්, කිසිවක් ඇසුරු නොකර කටයුතු කිරීමක්, අනිත් කටයුතු වල යෙදීමේදී පවා හිත උපේක්ෂා සහගතව පවත්වමින්, කිසිවක් සමග නොඇලී පවත්වමින්, නිස්කලංකව පවත්වමින්, නික්ලේශීව පවත්වමින් කටයුතු කිරීමක්. ඉතින් ඒ தত্ত্বයම පවත්වමින් තමයි ඉස්සරහට යන්න තියෙන්නේ කියලා තමයි බුද්ධ දේශනාව අනුව අපිට තේරුම් ගන්න තියෙන්නේ.
මොකද ඒ ස්වභාවයේ තමයි ඉන්නේ. ඒකට අකමැත්තක් එහෙම එකක් නෑ. නමුත් අර ඒ ස්වභාවයේ ඉන්නකොට නිකන් අර හිතපු ගමන් හිතෙනවා ඒ කියන්නේ ඒ ස්වභාවය තුලත් එතකොට ආය අර බලනවා මේ තව මොනවා හරි
දැන් බුදුහාමුදුරු කියනවානේ පබස්සර නිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිතං. මහණෙනි මේ හිත ස්වභාවයෙන් ප්‍රභාස්වරයි, ස්වභාවයෙන් නිකලෙස්. ඉතින් ඒ බඳු සිතක් තමයි අපි මේ රටේ ඇති දේවල් පටලවගෙන රාග ද්වේෂ මෝහ හරහා සම්පූර්ණයෙන් කෙලසවගෙන තියෙන්නේ. දැන් අපේ විපස්සනාවක් හරහා නැවතත් ක්‍රමානුකූලව අර නිකලෙස් වූ ඒ ප්‍රභාස්වර වූ චිත්ත මට්ටමට අපේ හිත අරගන්නවා. ඉතින් අරගත්තට පස්සේ ඉතින් අපි නවතත් මේකට මොනවද කරන්නේ කියලා ඒ ප්‍රශ්න වීම තුළ අපේ හිතින්ම ඒ බඳු කුකුසක් පැන නැගීම තුළ තියෙන එක්තරා අන්දමකින් අපිම අර හදාගත්ත ස්වභාවය ආයෙත් නිකන් අව탁සිරු කිරීමක්. ඉතින් ඇත්තටම ඕක බඳු ජීව මහත්යයට පමණක් නෙමෙයි. ওই ප්‍රශ්නේ ඒ කියන්නේ අපි වෙනුවෙන් වෙන්නේ නැති එදා රහතන් වහන්සේලා කතා කරලා තියෙනවා. එක සූත්‍රයක් කියනවා කොට්ටිත මහා කොට්ටිත සූත්‍රය කියලා. ඉතින් ඒ අවස්ථාවේදී ඒ මහා කුට්ටිත මහරහතන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගෙන් අහනවා මේ දැන් මේ ඇහෙන් රූප උපාදාන කරන්නේ නැතුව ඇහැ සම්පූර්ණයෙන්ම ඒ සමනේ වෙච්ච තත්වයක ඇහැ නිසා කෙලෙස් ඇති වෙන්නේ නැති තත්වයකපත් තත්වයක පවත්වද්දි ඒ වගේම කණෙන් සද්ද උපාදාන කරන්නේ නැතුව ඒ කන කියන ඉන්ද්‍රිය සමනේටපත් වෙලා ඒ තුලින් ප්‍රපංච නැගින් නැතුව කටයුතු කරද්දී ඉතින් මේ ආන්දමින් උන්වහන්සේ විස්තර කළා මේ தත්ත්වෙදි ඊළඟට මොකද්ද කරන්න ඕනේ? ඔය ප්‍රශ්න තමයි අහන්නේ. දැන් බඳුජීව මහත්තයත් අහන්නේ ඒකනේ. ඊළඟට මොකද්ද කරන්න ඕනේ? ඔව් ඊළඟට මොකද්ද කරන්න ඕනේ කියලා තමයි අහන්නේ. ඉතින් එතකොට සරියුත් මහරහතන් වහන්සේ කියනවා ඔය ප්‍රශ්නේ අහන්න එපා කියලා. ඊට පස්සේ දැන් කොට්ටිත මහරහතන් වහන්සේ අහනවා එයි දැන් ඔබ වහන්සේ කියන්නේ මේ ප්‍රශ්නේ අහන්න එපා කියලා. දැන් එතකොට තමයි ලස්සන වචනයක් කියන්නේ. එතකොට මේ සරියුත් මහරහතන් වහන්සේ කියන අප්ප පංචං පපංචේති කියලා. මේ ප්‍රපංච කරන්න බැරි තැනක් ඔබ වහන්සේ මේ ප්‍රපංච කරන්නයි හදන්නේ. වෙනත් වචන වලින් කියනවා නම් ප්‍රපංච නොකළ යුතු තැනක් ප්‍රපංච කරන්න උත්සාහත වෙනවා. දැන් අපි ඔය නිකලස් ස්වභාවයක් කිසිවක් උපාදාන නොකළ ස්වභාවයක් අනිශ්චිත ස්වභාවයක් කියලා කියන්නේ නිප්පපංච ස්වභාවය. එතන නෑ ප්‍රපංච. එතන වැල් වටාරම් මොකක්වත් නෑ. වටවලල්ලේ මොකක්වත් නෑ. හිතේ තියෙන්නේ හුදු නිශ්ශබ්ද බවක්. එතන ප්‍රපංච රහිත බවක්. නැත්නම් නිප්පපංච බවක්. ඉතින් අපි මේ නිප්පපංච බව ගැන ප්‍රපංච කරනවා නම් එතන ඉතින් ප්‍රතිපදාව අපි පටලව ගැනීමක් තියෙන. ඒ නිසා අපි මේ කාරණා දැනගන්න එක වටිනවා. ඒ නිසා වඩා මේ හිතේ හිතටම සුවපත් වෙන්න අවස්ථාව සලස්සලා දෙන්නයි තියෙන්නේ.
හොඳයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට බොහොම පින් සිදුවේවා. බුද්ධ නිරෝගී බව ප්‍රාර්ථනා කරන ඔබ වහන්සේට මේ ආත්මයෙන් ඉක්මනටම නිවන් සුව ලබා ගන්න ප්‍රාර්ථනා කරනවා.
හොඳයි. තෙරුවන් සරණයි.
ඊළඟ තැනේ කොටස දෙලිපත් කරන්න පුළුවන්.
අනේ වගේ ඊළඟ තැනේ මනන්ත
කියලා
අනන්ත දෙපස් කරන්න පුළුවන්.
මයික් එක අන්මියුට් කරන්න පුළුවන් දැන්. අනේ මම ඒක දන්නේ නැහැ. ඔව්
අපිට ඇහෙනවා.
මම කියන්නේ අනේ තියන්නේ සමුහ අපිච්ච සමුප්පදාය මුල් කරගෙන අපිච්ච සමුප්පදායේ මේ අපි අවිද්‍යා පස්ස සංකාර වලින් පටන් ගන්න අවසන් වෙන්නේ මේ දුක්ඛ දෝමනස්ස කියන පැත්තට එනකොට අපි අසහමක වෙනවා තනකට සම්මා උපාදාන බව කියලා.
ඔව්.
එතනදී ඉස්සරහින් තියෙන පස්සේ අවසානයේ තියෙන්නේ සංඥා උපදාන ඉරිණෙන් ඇතුළු වෙන පොත්වල සමූහයක් කියලා මම හිතන්නේ. මම ඒක ආශ්‍රිතව තමයි මගේ පණය කොටගන්නේ. ඒක එහෙමද කියලා මම ඉස්සෙල්ලා දැනගන්න කැමතිසෝ.
ඔව් එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මුලදී නැත්නම් මුලදී අවිද්‍යාවක් මූලික කරගෙන හිතේ යම් කිසි සංස්කරණ සිද්ධ වෙනවා. ඒ හරහා විඥානයේ වැස ගැනීමක් මුල් වැස ගැනීමක් සිද්ධ වෙනවා. ඒ තුලින් දැන් හිතේ විවිධාකාර ජවනිකා නිරූපණය වෙන්න පටන් ගන්නවා. චිත්ත සංකල්ප එහෙම නැත්නම් චිත්ත රූප හිතේ මැවෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒකෙන් එක්තරා අන්දමක උසිගැන්වීමක් කරහා අනෙකුත් කායික ක්‍රියාකාරකම් දැන් ක්‍රියාත්මක කරනවා. ඇහෙන් රූප බලනවා, කනින් ශබ්ද අහනවා, දිවෙන් රස බලනවා. මේ ආදී වශයෙන් ඒ සලායතරයන් සක්‍රිය වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඉතින් එතනින් ස්පර්ශ හරහා වේදනා ඇති වෙලා ඒ වේදනාවන්ට හිතේ කැමැත්තක් ඇති වෙනවා, ආසාවක් ඇති වෙනවා, තණ්හාවක් ඇති වෙනවා. ඊට පස්සේ ඒක උපාදාන කරගන්නවා. උපාදාන කරගත්තාම දැන් ඉන්නේ අලුත් ලෝකයක. ඒක තමයි භව තත්ත්වයක් කියලා කියන්නේ. දැන් මේ අලුත් ලෝකේ ඒ හදාගත්ත තත්ත්වයේ කෙනෙක් ජීවත් වුණාට ඒක తాවකාලිකයි. ඉතින් මේක යටත් වෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයට. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ තුලින් දුකක් හටගන්න. ඒතර මේ දුක හට ගැනීම කියන එක මේ අපි ආපු ඒ පටිච්චසමුප්පන්න ක්‍රියාවලියේ යම්කිසි විපාකයක් යම්සි ප්‍රතිඵලයක් කියලා කියන්න පුළුවන්.
මම මේ පටිච්චසමුප්පාදය මාර්ගයේ ගමන් කරමින් යනකොට ඔක පොගේ සපත්තයකට නෑ කියන්නේ සපත්තයක පොරන විලාව වඩු සපත්තයක් පොගේ වානේ තරක් වෙනවා කැටි පරණ වෙනවා වතු වානයක් ගන්න ඔව් මේ ගැන උපාදානයක් ඇති කරගන්න කරුණාවක් ඇති කරගන්න නෑ ඒක
මේ සසර ගමන කෙතර ගන්න ඔබේ ඇදෙන්නේ ගෙදෙන්නේ නැතුව මේ යන ගමන ගොනු කරගන්න කොහොමද ඒක ප්‍රමාණවත් කියන එකයි අර සීකේන පුද්ගලයා ඒවත් ගැලි ගැලිවා අනු සිල් සමාධන විමාධිය කරන එක්කනාට ඒක දුරු කරගන්නත් කොහොමද දැන් අතර සංසන්දනය කරන්නේ ඒ ගමන යන්නේ කොහොමද කියන එක පැහැදිලි කරගැනීම තමයි අපට අවශ්‍ය වෙන්නේ සෝයි.
හොඳයි තෙරුවන් සරණයි. ඉතින් ඇත්තටම දැන් පැති කීපකින් ඉතින් විස්තර කරන්න පුළුවන්. එකක් තමයි දැන් අපි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ ලෝකේ තියෙන දේවල් නෙමෙයි ප්‍රශ්නේ. දැන් ලෝකේ ලස්සන ලස්සන දේවල් තියෙනවා. ලස්සන ලස්සන රූප තියෙනවා, සද්ද තියෙනවා, ගඳ සුවඳ තියෙනවා, රස තියෙනවා, ස්පර්ශයන් තියෙනවා. ඒ පංචකාම සම්පත්තීන් තියෙනවා. දැන් අපේ උත්සාහවන්ත වෙන්නේ මේ පංචකාම සම්පත්තීන් සමතලා කළා මගේ හිතේ රාගය ඇති වෙන්නේ, මගේ හිතේ ද්වේෂය ඇති වෙන්නේ මේ පංචකාම සම්පත්තීන් නිසාය. ඒ නිසා මම මේ ඔක්කොම අයින් කරලා දාන්න ඕනේ කියන පැත්තක් නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ පංචකාමයන් කෙරෙහි මේ පැත්තෙන් කොහොමද ඇති වෙන්නේ රාගය? මගේ පැත්තෙන් මගේ හිතේ කොහොමද රාගයක් ඇති වෙන්නේ? මගේ හිතේ කොහොමද ආසාවක් ඇති වෙන්නේ? තණ්හාවක් ඇති වෙන්නේ කොහොමද? අන්න ඒ තණ්හාව, අන්න ඒ චන්ද රාගය, අන්න ඒ ද්වේෂය, අන්න ඒක තමයි නිෂ්ප්‍රභා කරන්න, ඒක තමයි අවසන් කරන්න, ඡය කරන්න උත්සාහ වෙන්නේ. ඉතින් මේ ගැන ලස්සන ගාතාවක් එනවා. නතේ කාමායානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ අතෙත්ත දිහිරා විනයන්ති චන්දං කියලා. නිබ්බේධික සූත්‍රයේදී තමයි බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරන්නේ. නතේ කාමායානි චිත්‍රානි ලෝකේ. මේ ලෝකේ තියෙන මේ විවිධාකාර විචිත්‍ර වයිවර්ණ දේවල් නෙමේ ඇත්ත වශයෙන්ම කාමයන් වෙන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේ කාමයන් කෙරෙහි යම්ස කෙනෙක්ගේ හිතේ පහළ වෙන සංකල්පනාවක්, කාම සංකල්පනාවක්, විහිංසා සංකල්පනාවක්, ව්‍යාපාද සංකල්පනාවක්. ඒතර මෙන්න මේ කාම සංකල්පනාවන් විශේෂයෙන් තමයි ඒක තමයි රාගේ බවට පත් වෙන්නේ. එයා හිතින් හිතා ගන්නවා මම මෙයාව ලබා ගන්න ඕනේ, මේ දේ ලබා ගන්න ඕනේ, මේ දේ භුක්ති විඳින්න ඕනේ, මේක මං අයිති කර ගන්න ඕනේ, මේක මං සතු කර ගන්න ඕනේ, මේ විදිහට සතුට වෙන්න ඕනේ කී කියා සංකල්පනා වශයෙන් මේ හිතේ ඇති කරගත්තේ රාගේ තමයි ඇත්ත වශයෙන්ම රාගේ බවට පත් වෙන්නේ. චන්ද රාගේ බවට පත් වෙන්නේ. ඒ තමයි හේතුව තියෙන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ පෙන්නන්නේ ඒ හේතුවයි අයින් කරන්න කියලා. තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ. ඒ නිසා අර අපි කලින් පෙන්නපු ඒ විචිත්‍ර වයිවර්ණ දේවල්, ලස්සන ලස්සන දේවල් ඒවා ඔහෙම්ම ලෝකෙත් තියෙද්දි අතෙත්ත දේරා විනයන්ත චන්ද. ඒ තමන්ගේ හිතසුව කැමති, අර්ථය කැමති ප්‍රඥාවන්තයා විනයන්ති චන්දම්. තමන් තුල තියෙන රාගය, තණ්හාව අන්න ඒ ස්වභාවයන් ෂේ කළා හරනවා, දුරු කළා හරනවා. තේනහා ඒ නිසා ප්‍රතිපදාව තියෙන්නේ අතුලතර නමුණු ප්‍රතිපදාවක්. තමන් තමයි නිවැරදි වෙන්නේ. ඇතුළත මේ ඇතුළත තමයි පිරිසුදු කරන්නේ. ඒ නිසා කෙනෙකුට ප්‍රයෝජනෙයි පිණිස ලෝකයේ තියෙන දේවල් පරිහරණය කිරීම බුදුරජාණන් වහන්සේ වළක්වලා නැහැ. අපි ගමන බිමනක් යන්න, යාන වාහනයක් පරිහරණය කරනවා කියන එක, බස් එකක් පරිහරණය කරනවා කියන එක, දුම්රියක් පරිහරණය කරනවා කියන එක, තමන්ගේම වාහනයක් පරිහරණය කරනවා කියන එක, ඒක වළක්වලා නැහැ. ඉතින් අපි හැබැයි බලන්න ඕනේ මේ තුලින් කොයිතරම් දුරට මම, يعني මම මේ කෙනට ටිකක් එහාට ගිහිල්ලා තමන්ට බලන්න වෙනවා. කොයිතරම් දුරට මම මේ හරහා කැපී පෙනෙන්න හදනවද? මට අහවල් කාර් එක තියෙනවා. මම තමයි මිත්‍ර ලොකු කාර් එකක් පරිහරණය කරන්නේ. අනිත් එක්කනට නම් එහෙම කාර් එකක් නැහැ. මට තමයි මේ වටිනා කින් දේවල් තියෙන්නේ. එහෙම කියලා අපි ඒකෙන් කෙනෙක් හදන්න හදනවද? පුජ්‍යලයක් හදන්න හදනවද? කැපී පෙනෙන්න හදනවද? අනිත් අයව යටපත් කරන්න හදනවද? ඔන්න ඒ පැතිගෙන තමයි අපිට විමසන්න තියෙන්නේ. එහෙම නැතුව අපිට පුළුවන් නම් මේක ඇවිල්ලා ප්‍රයෝජනෙයි සලකලා පාවිච්චි කරන දෙයක් කියලා තේරුම් ගන්න. ඒ ප්‍රයෝජනේ ගන්නකොටත් සැලකිල්ලෙන් ඒ කටයුත්ත කරන්න, හිතේ ආඩම්බරකමක්, මාන්නයක්, තණ්හාවක් ඇති කරගන්න නැතිව ඒ දේ පරිහරණය කරන්න පුළුවන් නම් අන්න වඩා හොඳයි. ඒ නිසා ඉබඳු ගමනක් යන කෙනෙකුට ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ පාර විවෘතයි කියලා කියන්න පුළුවන්. එයාට මේ විවිධාකාර සම්පත් තියෙද්දිම එයාට ආධ්‍යාත්මික ගමනක් යන්න පුළුවන්. ඒක තමයි අර බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ලෝකේ ඉන්නවා විවිධ මාර්ගවල යන පිරිස්. මේ අඳුරෙන් අඳුරට යන පිරිසක් ඉන්නවා. අඳුරෙන් ආලෝකයට යන පිරිසක් ඉන්නවා. ඒ වගේම ආලෝකයෙන් අඳුරට යන පිරිසක් ඉන්නවා. ආලෝකයෙන් ආලෝකයට යන පිරිසක් ඉන්නවා. ඒ නිසා ආලෝකයෙන් ආලෝකයට යන පිරිසක් කියන්නේ ඒ වගේ තමන් සතු යම්කිසි ධනයක් තියෙනවා, විවිධාකාර සම්පත් තියෙනවා, රැකී ආරක්ෂා තියෙනවා, යාන වාහන තියෙනවා, ඒ විවිධාකාර සම්පත් තියෙනවා. හැබැයි ඒ තුලින් තමන් වෙනසෙන්න යන්නේ නැතුව, ඒ තුලින් තමන් කෙලෙස් පහල කරගන්න යන්නේ නැතුව, ඒ තුලින් තමන් අපාගත වෙන්න යන්නේ නැතිව, ඒ වෙනුවට ඒවම පාවිච්චි කරනවා යහපත් වෙන්න. ඒවම තමන්ගේත්, තමන්ගේත්, අනුන්ගේත් යහපත පිණිස පරිහරණය කරන්න උත්සාහන්ත වෙනවා. එපමණකින් නවතින්න නැතුව යා ආධ්‍යාත්මික සෝයාක් පැත්තෙත් ගමන් කරා. නැත්නම් ආධ්‍යාත්මික ගුණ වගාවක් ඇති කරගන්නත් උත්සාහන්ත වෙනවා. එතකොට අන්න කියන්න පුළුවන් ඒත නැත්තා ආලෝකයෙන් ආලෝකයට යන කෙනෙක් කියලා. ඒ වගේමයි අර මං කලින් බදුජීව මහත්තයරත් මතක් කළේ ඒ ගිහි ප්‍රතිපදාවේ බුදුරජාන් වහන්සේ විවිධාකාර අන්දමකින් සැපය පෙන්නුම් කළා තියෙනවා. දැන් අත්ති සුඛය කියලා කියන්නෙම තමන් සතු යම්කිසි ධනයක් තියෙනවා කියන ඒ සතුට. ඊළඟට අනවජ්‍ය සුඛය කියලා කියන්නේ තමන්ගෙන් අනිත් අයට හෝ තමන්ට හෝ වැරද්දක් සිද්ධ වෙලා නැහැ, තමන් බොහොම නිවැරදි වූ ජීවිතයක් ගත කරනවා කියලා තේරුම් ගැනීම තුළින් ලබන සතුට. අනන සුඛය කියලා කියන්නේ තමන් කාටවත් ණය වෙලා නැහැ. ඒබඳු ණයකින් කිසිම ණයක් නැතිව බරක් නැතුව තමන් බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙනවා කියන ඒ හැඟීම නිසා ඇති වෙන සතුට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ පෙන්නන සතුට අපි තේරුම් ගන්න ඕන. එතකොට ඉතින් ආධ්‍යාත්මික ගමනකට යොමු වෙනවා කියන එක තවත් ඉතින් පැත්තක්, තවත් සාධනීය පැත්තක් තමයි ජීවිතේට එකතු කර ගැනීමක් කියලා කියන්න පුළුවන්.
එතකොට ස්වාමීන් වහන්සේ මේ සංඝාවයි පාදානයි
ප්‍රමාණවත් මාර්ගඵලයක් ලබා ගන්න. ඔව් ඒක තමයි මේ. ඒ කියන්නේ දැන් ඔතෙන් ඉතින් මාර්ගඵල කෙසේ වෙතත් Taman ටික ටික දැන් අපි ඔය කතා කරන ප්‍රතිපදාවකට එන්න ඕනේනේ. එයා හිතේ කෙලෙස් හඳුනා ගනිමින්, හිතේ ඒකාග්‍රතාවයක් දියුණු කරමින්, හිතේ සමාධියක් දියුණු කරමින්, මේ සමාධිය පාවිච්චි කරලා තව තව ප්‍රඥාවක් දියුණු කරමින් උතර යන්න තියෙන වඩන්න තියෙන මාර්ගයක් තියෙනවා. ඉතින් ඒ මාර්ගයට අවතීර්ණ වෙන්න ඕනේ. ඉතින් අර දේවල් පරිහරණය කර හිටලා හිටියාය කියලා ඉතින් එතනින් නිවන් දැකීම නෙමෙයි. ඒ දේවල් පරිහරණය කරද්දී තමන් බලන්න ඕනේ තවන් දැන් තමන්ගේ හිතේ ස්වභාවය. හිත කොහොමද දැන්? හිත තණ්හා බරිතද? හිත එහෙම නැත්නම් හිතේ ඒකාග්‍රතාවයක් තියනවද? නැත්නම් හිත නිකන් ඔහෙ එහෙ මෙහෙ දුවන විසිරිච්ච හිතක්ද තියෙන්නේ? හිතේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු නුවණක් අවදි වෙලා තියෙනවද? ගුණයක් වැඩිලා තියෙනවද කියලා බලලා එහෙමනම් තව එහාට යන්න උත්සාහන්ත විය යුතුයි. අත්‍යවශ්‍යයි සීල සමාධි ප්‍රඥා. ඔව්. ඒ තමයි සීල සමාධි ප්‍රඥා කියන මේ ශික්ෂා තුන ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි.
ඔකේ ඔක්කොම සමග මාර්ගයේ ගමන් කරනවා
නම් යම්කිසි සමනස්කන්න ප්‍රොන් ගල තමයි. ඔව් ඔව් අන්හරි. තවත්
මේ සීකේන පුද්දලගේ ඔක්කොම අංගකට
ආ මේ බයේ ජීවිතේ යාට ගුණ කරගන්න ගොඩක් දේවල් තියෙන පුරුන්සමා. ඔව් ඇත්ත ඇත්ත. ඒක එතන තියෙන මසුරුකමක් නේ. තමන් සතු දේවල් තියෙනවා නමුත් ඒවා තමන් පරිහරණය කරන්නෙත් නැහැ, අනුන්ට දෙන්නෙත් නැහැ. එතන තියෙන ඒ පැත්ත සුද්ධ වෙන්න ඕනේ. ඒ පැත්තෙන් පිරිසුදු වෙලා මේ තමනුත් පරිහරණය කරමින් තමනුත් ඒවා භුක්ති විඳින්මින් අනිත් අයත් එක්කත් බෙදා හදා ගන්න මට්ටමට එයාට එන්න අවශ්‍යයි. ඒ
වයිසුමයි.
දෙවන සර්ණයි ස්වාමීන් වහන්සේ අවසරයි මට කාරණා දෙකක් අහන්න පුළුවන්ද?
ඔව්.
එකක් තමයි ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ අපි කියනවා සියලුම දේ අනිත්‍යයි කියලා. කියන්නේ කුසල අකුසල කොට ඒක ලෝකෝත්තර පැත්තකට ගියාම ඒකේ ඇතිවීමයි නැතිවීමයි දෙකම වෙනවා.
අකුසලයක් අකුසලයක් විපාක දීලා නැති වෙනවා වගේ ලෝකෝත්තර පැත්තෙන් ගිහාම ඒකෙනුත් විපාක දීමක් කියලා නැති වෙනවද කියන එක පොඩි මට
පැටලෙන්න මම තේරෙන්නේ පැටලෙවිලක් තමයි තියෙන්නේ. දැන් මෙහෙම කියත හැකි දැන් උදාහරණයක් වශයෙන් දැන් චිත්තානුපස්සනාවේදී අපි ඔච්චර ලෝකෝත්තර පැත්තට යන්න අවශ්‍ය නැහැ. චිත්තානුපස්සනාවේදී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සරාගං චිත්තං පජානාති. විතරාගං චිත්තං විතරාගං චිත්තං පජානාති. දැන් සරාග සිත ගත්තොත් අපිට තේරෙනවා එතන අකුසල් ස්වභාවයක් තියෙන්නේ. දැන් මේ අකුසල් ස්වභාවය අකුසල් ස්වභාවය වශයෙන් එයා දැනගන්නවා. ඒ වගේමයි විතරාගං කියලා කිව්වම එතන තියෙන්නේ කුසල් ස්වභාවය. ඒ කුසල ස්වභාවය යායි කුසල ස්වභාවයක් වශයෙන් දැනගන්නවා. ඊළඟට දැන් ඔහොම ඔහොම කියාගෙන ගිහිල්ලා සමුදය ධම්මානුපස්සේවා චිත්තස්මින් විහෙරති වය ධම්මානුපස්සේවා චිත්තස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සේවා චිත්තස්මින් විහෙරති කියලා. ඒතර මේ කුසල් අකුසල් දෙකටම පොදුවේ ප්‍රකාශ කරනවා. එතකොට දැන් කුසල් සිතක් ආවත් කුසල් සිතක් පැන නැගුණත් ඒකත් ඇතිලා නැතිලා යන ස්වභාවයක්. අකුසල් සිතක් පැන නැගුණත් ඒකත් ඇතිලා නැතිලා යන ස්වභාවයක් කියලා අන්න දැන් මේ කතා කරන්නේ තාම ලෞකික මට්ටමක් ඉතින්. ඒ ස්වභාවය ගැන මේ අත්විඳින කුසල් අකුසල් දෙපක්ෂය ගැනම එයා තුල යම් නුවණක් දිනු කරගන්න එයා උත්සාහවන්ත වෙනවා. දැන් මේ දෙකටම තියෙන සමතැනක්. කුසලයක් ආවයි කියලා ඒ කුසල් සිතක් ආවා කියලා ඒක දැන් වඩන්න යන්නේත් නැහැ. අකුසල් සිතක් ආවා කියලා ඒකත් එක්ක ගැටෙන්න යන්නේත් නැහැ. මේවා දෙකේම මේ පැති දෙකේම තියෙන ඇති වෙන නැති වෙන ස්වභාවය. එන යන ස්වභාවය කියලා අන්න එයා දැන් විපස්සනා නුවණක් දිනු කරනවා. දැන් ඔහොම නුවණක් දිනු වීමෙන් තමයි පස්සේ අතහැරීමක් දක්වා නිබ්බිදාවක් විරාගයක් විමුක්තියක් දක්වා මේ හිත වඩන ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරලා තියෙනවා. එතකොට මේ ලෞකික වශයෙන් තියෙන සංස්කාර ස්වභාවයක් මත තමයි කෙනෙක් විපස්සනාවක් වඩන්නේ. ඒ විපස්සනාවේ මුදුන්පත් වීමක් වශයෙන් තමයි මේ ලෞකික ස්වභාවයන් අතහැරිලා හිත උපාදාන වලින් නිදහස් වෙලා ඒ නිදහස් වූ ස්වභාවයකට හිතපත් වෙන්න අවස්ථාවක් තියෙනවා.
එතකොට සංඝාංශයේ ඒ නිදහස් ස්වභාවය ඇති වෙලා නැති වෙලා වෙනවනේ නැත්නම් ඒක වර්ධනය වෙලා යන එකක්.
ඒක වර්ධනය කරන්න අවශ්‍යයි කියලා තමයි බුදුහාඳුරු පෙන්වන්නේ. අර මුලින් ඇති වෙන්නේ ඒ නිදහස වුණත් తాවකාලික නිදහසක්. මොකද තාම කෙලස් බරිතයි. තාම කෙලස් බරිතයි. ඒ නිසා ඇති වෙන නිදහස දිග කාලයකට පවතින්නේ නැහැ. ඉක්මනටම නැති වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා අපි ගිය පාරේ එහෙම සාකච්ඡා කළේ අර මහා ශුන්‍යත සූත්‍රයෙන් මුල් කරගෙන. ඉතින් එතකොට ඒ වගේ සූත්‍ර දේශනාවලදී බුදුරජාණන් වහන්සේ ඒ නිදහස් ස්වභාවය, ශුන්‍ය ස්වභාවය තව තව දියුණු කරන්න, වර්ධනය කරන්න, පතුරවන්න කියලා උපදෙස් දෙනවා.
මට සාමාන්‍යයෙන් නිින්ද ගිහිල්ලා උදේ නැගිටිනකොට නැත්නම් හවස නැගිටිනකොට නිින්ද දාලා යාන්තමට වගේ මට අඩසියෙන් ඉන්නකොට මට මම මැරෙනවා කියලා එනවා. මම මැරෙන්න යනවා වගේ මගේ මුළු ඇඟම තේරෙනවා. එතකොට මම බුදුහාඳුරාව මතක් කරලා ඉතිපිසෝ ගාතාව කියලා එතකොට මම ඒ බියෙන් නැතුව මට සැනසීමක් ඇතිලා මම ඒ බියෙන් එළියට ඇවිල්ලා මම අවදිමත් වෙනවා. ඒක වෙලා දැන් මේ ලංකදී මට මේ සාමාන්‍යයෙන් ඉන්නකොටත් මට දැන් මැරුණොත් මේ ඔක්කොම දාලා යන්න වෙනවා. මම ඒකට ලෑස්තිද කියලා ආවම මට ලොකු බයක් ආවා. මම ඒක මගේ තණ්හාව දැක්කා. ඒක හරි ලොකු මේ කරුවල නිකන් හරි තද දෙයක් වගේ ස්වාමීනි. ඒක දැකීම ඒක මම දැක්කේ හරි දෙයක්ද නැත්නම් ඒක මේ මානසින් කරන මේ
තමන්ට තණ්හාවක් ආවනම් ඒ ගැන මැරුණොත් කියලා ලොකු බයක් ආවනම් ඉතින් එතන තියෙනది තමන් තුළ තාම ඒ ලොකු තණ්හාවක් තියෙනවා. මේ දේවල් අල්ල බදාගෙන ඉන්න ගතියක් තියෙනවා කියන ස්වභාවයනේ. ඉතින් එතකොට මැරුණොත් කියන එකේදී ඇත්තටම බයක් චකිතයක් තමයි ඉතින් ඇති වෙන්නේ. දැන් ඒ නිසා ඒක වැරද්දක් නෙමෙයි. ඒක තමන්ගේ අතහ ස්වභාවයේ තේරුම් ගැනීමක්. තාම මේ හිත හරිම චපලයි. තාම මේ හිත තණ්හාවෙන් බැඳිලා තියෙන්නේ. දේවල් අල්ලගෙන බදාගෙනයි ඉන්නේ කියලා තමන්ගේ ස්වභාවයේ නිහතමානීව තේරුම් ගැනීමක් තමයි තියෙන්නේ.
තේරුණා ස්වාමීන් වහන්සේ. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි.
ඊළඟ පැලේ සෝදුරු දිපත් කරන්න පුළුවන්.
පළවෙනි ප්‍රශ්නේ තමයි මේක මේ දෙසැම්බර් වල ස්වාමීන් වහන්සේගේ බණක් අදාළව තියෙන ප්‍රශ්නය. ඒක තමයි මට තේරිච්ච විදිහට ඒ ආනාපාන සතිය මුල් කරගෙන කරන මේ සමථයක් ආවම කියන්නේ ඒකාග්‍රයක් හැදෙන්නේ මට තේරෙන විදිහට ස්වාමීන් වහන්සේ කියන්නේ කුසල සංඥාව නැති වෙන බව. ඒක මට කරුණාකරලා පහදමි දෙන්නද?
මොන සංඥාවද කිව්වේ?
පුද්ගල
සංඥා. හරි. ඔව් එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි දැන් ආනාපානය සතිය වඩන්න පටන් ගන්නේදී මම භවනා කරනවා වගේ කියලා නෙවෙයි. වැඩේ පටන් ගන්නෙ. හැබැයි පස්සේ මේ මමයා හදන්න තියෙන අවස්ථාව දුර්වල වෙමින් ගිහිල්ලා අපේ අවධානය ඔන්න ආස්වාස ප්‍රසවාස ක්‍රියාවලියට එනවා. ඉතින් එතකොට දැන් මමෙක් හදාදා ඉන්න වෙලාවක් නැහැ. මේ හුස්ම බලන්න අවශ්‍යයි. ආස්වාසය ගැන බලන්න අවශ්‍යයි, ප්‍රසවාසය ගැන බලන්න අවශ්‍යයි, ආස්වාසය ගැන බලන්න අවශ්‍යයි. මේ විදිහට දැන් අතෝරක් නැතුව ආස්වාසයක් පස්සේ ප්‍රසවාසයක්, ඊළඟට ආය ආස්වාසයක්, ආය ප්‍රසවාසයක්, ආය ආස්වාසයක්. දැන් මේක එක දිගට දැන් මේ ආස්වාස ප්‍රසවාස ක්‍රියාවලිය දිහා බලාගෙන 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 ඉන්නකොට දැන් හිත ඇතුලේ කතාවක් කරහා කෙනෙක් හදන්න වෙලාවක් නැති වෙනවා. මේ බොහොම එකතකින් මෙහෙම බොහොම එකතකින් හරි ඕලාරික මට්ටමකින් පවා අර මමෙක් හදන්න තියෙන අවකාශය ටිකක් යටපත් වෙලා මමත්වය ටිකක් දුර්වල වෙලා ඒ අපි තෝරගත්ත අරමුණේ සිහිය පවත්වන්න උත්සාහන්ත වෙනවා. ඊතරක් තියෙනවා ඊතරාන්දමකින් මේ මමත්වය එහෙම නැත්නම් පුජ්‍යල භාවය දුර්වල වීමක් ඊතරක් තියෙනවා. හැබැයි ඉතින් මේ බොහොම తాවකාලික මට්ටම. හැබැයි ඉතින් ඕකම තව තවත් වර්ධනය වෙලා ආනාපාන සතිය හරහාම කෙනෙක් විපස්සනාවක් වැඩෙන්න මේ තෝරගත අරමුණේ තියෙන අනිත්‍ය ස්වභාවයේ දුක් ස්වභාවයේ අනාත්ම ස්වභාවයේ වැටහි ප්‍රඥාව වැඩි වෙවි මේ වර්ධනය වෙවි ඒ යන ගමනකදී මේ සියල්ල අතහැරිලා යම්සේ හිත නිදහස් ස්වභාවයකටපත් වුණා නම් උපාදාන වලින් තොර ස්වභාවයකටපත් වුණා නම් එතෙන්දී අර කලින් මට්ටමටත් වඩා මමයා දුර්වල වීමක් පුජ්‍යල භාවය දුර්වල වීමක් තමයි තියෙන්නේ.
පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඒක මත්තන කීවර්ඩ් එක තමයි මේ තාවකාලික භාවය. ඒක වැඩි කරන්න ඕනේ ආයෙත් තවදුරටත් විපස්සනාවෙන් ඉදිරියට ගෙන යෑමක්.
අන්න හරි. ඔව්.
එතකොට දෙවන ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ මම හිතන්නේ මේක වැඩිදුරට එන සතියේ එකට අදාළයි. මම අහන්නම් අර ලෝකෝත්තර සමාකම්මන්ත විදියට බැලුවොත් ආර්ය පැත්තෙන් රැකියාවක් කරනකොට මේක තේරුම් අරගෙන තියන්නේ ආර්ය විදියට සොරකමක් කිරීම අනුව ඒක පහදලා දෙනවද?
මට නම් හිතෙනවා එතෙන්දී ඇත්තටම දැන් හොරකමක් කියන පැත්තෙන් ගන්න වෙනවා තමන් ඒ තමන් උපේන වැටුමට සරිලන මට්ටමකින් තමන්ගේ පැත්තෙන් දායකත්වයක් සපයන්නේ නැතිව තමන්ගේ දහඩිය මහන්සියක් හෙලන්නේ නැතිව හැවතිස්සම තණ්හාවෙන් අර අපි කියන්නේ කුට්ටිය කඩා ගන්න ආකල්පයක් නම් තමන්ගේ තියෙන්නේ. එතන ඉතින් හොරකම් ස්වභාවයක් යම් පමණකට ගන්න පුළුවන්. නමුත් ඉතින් තමනුත් ජීවත් වෙන තමන්ගේ පවුලත් නඩත්තු කරමින් තමන් ඒ උපේන වැටුපට සාධාරණ අන්දමකින් සේවයකුත් ලබා දෙමින් කටයුතු කරනවා නම් එතෙන්දී එතකොට හොරකමක් කියන්න බෑ.
මං තා ටිකක් ඒක ගැන හිතලා එයා සතියෙත් මං ප්‍රශ්නයක් ඒක ගැනම අහන්න.
හොඳයි.
තෙරුවන් සරණයි ස්වාමී.
හොඳයි. තෙරුවන් සරණයි.
ඊළඟ
පැලේ සහන්ටි ඉදිරිපත්
කරන්න පුළුවන්.
අවස්ථයි
ගල් සංවාස ඇහෙනවද? ඔව් ඇහෙනවා.
සවිනාස මම භාවනා කොහොම අලුත් කෙනෙක්. සක්මන් භාවනා තමයි අර කරේ. සවිනාස මම ඉදිරි සාහිත්‍ය සමයට පාවිච්චි කරන්නේ. මේක අඩි 20ක් විතර වගේ තමයි දිග තියෙන්නේ. සවිනාස මම පාදවලට හිත යොමු කරගෙන සක්මන් සිදු කරා. හැබැයි තමයි නාස පෙර භාගයක් විතර යනකොට සක්මන් වලින් පොඩි අපහසුතාවක් දැක්කා. මේක මම සිවිලි පොරවල තමයි සිද්ධ කරන්නේ.
ඒ දිනට මම භාවනාවට ඇවිත් වාඩි වුණා. හැබැයි ඉතින් පොඩි කරකැවිල්ලක් වගේ ගතියක් දැනෙනවා. නිකන් වමනයක් කරනවා වගේ කරකැවිල්ලක් වගේ දැනක් ඇති වුණා. මට ප්‍රශ්න දෙකක් තියෙනවා සංස. පළවෙනි එක තමයි ආධුනික කෙනෙක් විදිහට මේ දැනෙන කරකැවිල්ල වගේ ගතිය මොකක්ද? අනිත් එක තමයි සංස සමහරවල් තියෙනවා පැයක් විතර සක්මන් භාවනා කරන්න ඕනේ කියලා. අර පැය භාගයක් විතර තමයි කරලා තියෙන්නේ. මේක
කොහොමද සංඝාංශ ඉස්සරහට වැඩි කරගන්නේ මේ තියෙන පරිසරයක් එකකින් තමයි ගෙතන් ගැටෙනවා. හරි. ඇත්තම ඔය කරකැවිල්ල එන්න පුළුවන්. මොකද අපි හරිම ඒකාකාරී වැඩක් නේ උදින්දි කරන්නේ. දැන් ඔය විවිධත්වය හරහා තමයි අපේ එක්තරා අන්දමකින් තාම සමබරතාවයේ තියෙන්නේ. ඉතින් අපි රූප බලලා සද්දාහලා හිත කොළුව ඊට මෙහෙට කරකවලා කායික අංග චලන සිද්ධ කළා තමයි අපේ සමබරතාවය පවත්වන්නේ. දැන් මෙතෙන්දී එහෙම නෙමෙයි බොහොම පටු සීමාවක පටු තීරුවක අපි එතෙන්ටයි මෙතෙන්ටයි සක්මන් කරනවා. එතෙන්ටයි මෙතෙන්ටයි සක්මන් කරනවා. පැයක් තිස්සේ ඕක කරන්න නැත්නම් පැය භාගයක් හරි කමක් නැහැ. කරද්දී අර නුපුහුණු මනසට ඕක තාම දරන්න අමාරුයි. එතකොට මේ එකම දේ මනසේ කැරේ තිබිලා කර කැවිල්ලක් බවට පත් වෙන්න පුළුවන්. ඒක ඉතින් ස්වභාවිකයි. හැබැයි ඉතින් ඕක මග හැරිලා යනවා. ඒ නිසා මහත්තයා පොඩ වැඩි කරන්න. එක පාට වැඩි කරන්න යන්න එපා. දරන්න පුළුවන් මට්ටමින් නතර කරන්න. ඒ කියන්නේ අපි තුමු විනාඩි 20ක් යනකම් මහත්යට පුළුවන් මේක කරන්න. හිත බොහොම සංසුන් වෙනවා, නිෂ්කලංක වෙනවා, හිතේ සතුට ප්‍රමෝදය තියෙනවා, කරකැවිල්ලක් මොකක්වත් නැහැ. බොහොම ස්වාභාවික ගමනක් තියෙනවා. එතනින් නතර වුණා. ඊට පස්සේ ඔන්න පරයන්කට ගිහිල්ලා වඩනවා. ඊළඟ දවසේ ඔන්න විනාඩි 21ක් 22ක් විතර කරලා බලනවා. ඒ වගේ අර ක්‍රමානුකූලව මනසට මේ දේ පුහුණු කරන්න අවශ්‍යයි. ඒ වගේමයි භාවනාව කරද්දී අපේ ඇහැ එක තැනකට එල්ල කරලා බලන්න එපා. ඒ කියන්නේ සක්මනේදී අපි ඇහැ බොහොම තීක්ෂණව ඉස්සරහා තැනකට යොමු කරගෙන කිටි කිටියේ එතන තියාගෙන සක්මන කළොත් ඒක වැරදි. එතෙන්දි වෙන්නේ අපේ ඇහැ වෙහෙසටපත් වෙනවා. ඒ වගේමයි අපේ අවධානය ඒ දකින්න දෙයටයි යොමු වෙලා තියෙන්නේ. නමුත් සක්මන් භාවනාවේ බලාපොරොත්තු වෙන්නේ ඒක නෙමෙයි. සක්මන් භාවනාවේදී ඇහෙන් කරන්නේ හුදෙක් ඉස්සරහා මඟ පෙන්වා දීම පමණයි. ඒක බොහොම සැහැල්ලු මඟ පෙන්වා දීමක්. ඇහැ අපි තීක්ෂණව යොදලා යමක් විමසා බැලීමක් ඇහැ හරහා කරන්නේ නැහැ. ඇහැ බොහොම සැහැල්ලුවෙන් නිකම් මඟ පෙන්ලා දෙනවා. අපේ අවධානය යොමු වෙන්නේ අපිට දැනීමට. අපිට මොනවද දැනෙන්නේ මේ වෙලාවේ? විශේෂයෙන්ම පාදයේ මොනවද දැනෙන්නේ? අපි ඉස්සරහා බලාගෙන ඉන්නවා, අතපය හෙලවෙනවා. හැබැයි අවධානය අපි අපේ යටිපතුලට යොදවනවා. ඒතර තමයි ට්‍රික් එකක් තියෙන. ඒතර තමයි තරන්දමකින් සැලකිය යුතු මේ ප්‍රම තත්ත්වයක් තියෙන්නේ. අපි ඇහැට ફોකස් කරගෙන ඇහැ විශේෂ තැනකට නාභිගත කරගෙන මේ කිටි කිටියේ තද කරගෙන බොහොම බරපතල ඉරියව්වකින් සක්මන් කරන්න ගියොත් ඔය කරකැවෙන ස්වභාවය ඉක්මනටම එන්න පුළුවන්. එහෙම නෙමෙයි අපි නිකන් කයට කියන නිකන් යා කැමති ලතාවට කැමති වේගයකට බොහොම සැහැල්ලුවෙන් ගැවිදින්න කියලා කියනවා. අපි හිමී ඊට නිකන් කයටත් නොදැනෙන්න තමයි මේ කටයුත්තේ යෙදෙන්නේ. ස්වාභාවික ගමනක යෙදෙමින්, සැහැල්ලු ගමනක යෙදෙමින් පාදයේ ස්පර්ශයේ පමණක් අපි අපේ අවධානයට ගන්නවා. ඔතනින් තමයි අපි පොඩ්ඩක් සතිය තහවුරු කරගන්න උත්සාහන්ත වෙන්නේ. ඕක හදාගත්තනම් ඔය සමබරතාවයේ හැදෙනකොට ඔය පැමිණලා තියෙන ගැටලු සහගත තැන් දුර වෙලා යන්න පුළුවන්. දුර කරගන්න පුළුවන්.
එමයි සාරස්
වහන්සේ තුති තිරවසරයි. හොඳයි.
සම්මා සංකප්ප ගැන කියන දේශනාවලදී මේ කිව් විදිහට ක්‍රම හතරකට වගේ දැන් නැහැ. අපිට මිත්‍යා සංකල්පයක් ආවම ඒක සම්මා සංකප්පකින් රිප්ලේස් කරනවා. නැත්නම් ඊළඟට එහෙම මිත්‍යා සංකල්ප එන්න නොදී ඊට පස්සේ මුකුත් නැතු ගන්න. ඒ කියන්නේ ඒකත් එන්න නොදීලා වගේ අර ක්‍රම හතරකට වගේ ඔය අනිශ්චිත ස්වභාවයට කිසිත් ස්වභාවයට එන්න පුළුවන් කියන්නේ මට දැනගන්න ඕනේ. දැන් ඔය අපේ මේ සතිපට්ඨානයක් වඩා නැතුව අර යෝනිසක මනස්කාරයෙන් වගේ අර ඒ ක්‍රමයකිනුත් ওই தත්ත්වෙට අපිට හිත ගන්න පුළුවන්ද?
මේ ඇත්තටම මේ දැන් අපි හිත දිහා බලලා හිතේ මේ පහළ වෙන සංකල්ප තේරුම් ගනිමින් ඒ කාම සංකල්පයක් පහළ වුණාම ඒක හිතේ තියාගන්න නැතුව ඒක අපි හිතමු නෙක්ඛම්ම සංකල්පයකින් විස්ථාපනය කරමින් ඊට පස්සේ ඒකත් තේරුම් අරගෙන ඒකත් නිතර පවත්වන්න නැතුව ඒකත් යට අයින් කළා හිත කිසිම විතක්ක ਵਿਚාර වලින් තොරව කිසිම විතර්කයකින් සංකල්පනාවකින් තොරව නිශ්ශබ්ද හිතක් පැවැත්වමින් කියලා කියන්නේ මේ චිත්තානුපස්සනාව. චේතනාත්‍රම මේ ප්‍රතිපදාවන් එකිනෙකට සම්බන්ධයි, එහෙම නැත්නම් සමාන්තරව යනවා කියලා කියන්න පුළුවන්. ඉතින් එතකොට අපි අපේ හිත දිහා බලලා හිතේ පහළ වෙන විවිධාකාර සංකල්පනාවන් තේරුම් ගනිමින් කටයුතු කරනවා කියන්නේම චිත්තානුපස්සනාවක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා කොයි පැත්තෙන් ගියත් එකම දේ, කියන්නේ බුදුන් වහන්සේ විවිධ පැතිවලින් විස්තර කරලා තියෙනවා. අපි දැන් මහත්ය කතා කරන්නේ විතර්ක සමනය කිරීම ගැන. ඉතින් විතර්ක සමනය කිරීමම තමයි චිත්තානුපස්සනාවකින්, කායානුපස්සනාව, වේදනානුපස්සනාව මේ හැම දෙයකින්ම සිද්ධ වෙන්නේ. ඒ එතකොට සතිපට්ඨානයක් වැඩෙනවා කියලා කියන්න පුළුවන්.
එහෙමයි.
තුෂානාට ඉදිරිපත් කරන්න පුළුවන් පැලය ඉදිරිපත් කරන්න.
ස්වාමීන් වහන්සේ.
ඔව් කියන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ, ප්‍රශ්න තුනක් තියෙනවා. පළවෙනිද මන්දචිල මහත්තයා කිව්වා වගේ හිත හැමතිස්සෙම අනිශ්චිත ස්වභාවයක තියෙනවා ගොඩක් වෙලාවට. හැබැයි ස්වාමීන් වහන්සේ සමහර වෙලාවල් වලදී හැමතිස්සෙම හිත තියෙනවා, දැන් මොන හරි දෙයක් කරා. තරහක් ගියා වුණත්, මොන හරි වචනයක් කියනකොට වුණත් ඒක හිත තියෙනවා. ඒක සමහර වෙලාවල් වලට පාලනයකින් කරන සයින්හන්ස මේ එක මේ දැන් තදින් උදාහරණයක් විදිහට මගේ අම්මත් එක්ක ගැටීමක් ඇති වුණා. ඒක දැන් මට තේරෙනවා, මම يعني මට තේරෙනවා දැන් තරහ ගිහිල්ලා මම මේක කියනවා කියන එකත් මට දැනෙනවා. හැබැයි ඒ වෙලාවෙ මට ඒක පාලනය කරගන්න බැහැ. මම හඳුනන්නේ නැහැ. ඒ වෙයි මම කිව්වා යන් හිතරි දොරාරි මම කිව්වා මට ඒක කියන්න ඕනේ. ඒක නිසා හැබැයි එතකොට අර ඒ අර හිතේ තියෙන අර නිශ්චල ස්වභාවය විසිරලා ගියා. ඊට පස්සේ ආයෙත් හිත උපේක්ෂාවට පත් වෙනවා සායනාංශ. එතකොට මේ ඒ වගේම දැන් මොනවාරි පොඩි සිද්ධියක් වුණා තියෙන සායනාංශ දැන් හලෝ
ඔ කියන්නේ එනවා
පොඩි සිද්ධියක් වුණා සායනාංශ අසීතයේ ඒ ගොඩාක් කියවා ඊට පස්සේ මේ අනා කියන්නේ ගොඩාක් ෆාස්ට් එකේ පොඩි කාලේ ඒවා ඒ මොහොතේ අරගෙන ඉත බැඳුම පවාරි මතක් වෙන ගතියක් එහෙම තියෙනවා. හැබැයි ඊට පස්සේ අමතක වෙලා දැන් හැමදාම සිද්ධියක් වෙන සායනාංශ ඉක්මනට අමතක වෙන ගතියක් අමතක වෙලා යනවා. දැන් මාත්‍රි තාෂ්ටක් ඇති වුණා, හරිද? අම්මත් ඉති ගැටීමක් ඇති වුණා. ඒක මම කිව්වා. ඊට පස්සේ ඒක ඉතින් අමතකයි ඉවර වෙලා ආයෙත් හිත මේ අර සාමාන්‍ය තත්ත්වෙට පවතිනවා.
හරි.
ඒක වෙනස ආයෙත් මේ මට කියන ප්‍රශ්නේ එහෙම අර සමහර වෙලාවට එහෙම ඒක දැස එහෙම ආවේශීය වෙන එකක් ගැන තේනවා නේ සායන්ත සම්මන්ත තේනවා මේක.
ඒක ටික ටික හැදේවි. ඒ කියන්නේ අපිට එකපාරටම සර්ව සම්පූර්ණ වෙන්න බෑ. එකපාරටම අපේ හිතේ තියෙන ඒ ආවේගශීලී ගතිය, ඒ කෙලෙසුන්ගෙන් කරන ඒ උලුප්පා දැක්වීම, පිටිපස්සෙන් කරන ඒ තල්ලු කිරීම අපිට එකපාර නවත්තන්න බෑ. ඉතින් එතන තමයි ඉතින් අපි අහුවෙන්නේ තාමත්. ඉතින් හැබැයි අපි දැන් තේරුම් ගන්නවානේ මෙතෙන්දී. තාමත් හැබැයි මගේ හිත කෙලෙස් වලට ගියා. තාමත් මේ කෙලෙස් වලට මම වසඟ වුණා. තාමත් මම මේ විදිහට මේ අපිටම ටිකක් මේ රළු විදිහට කතා කළා. කිරේ අපේ පැත්තෙන්ම යම්කිසි එක්තරාන්දමක චෝදනා කිරීමක්, අපේම වැරද්ද පෙන්වා දීමක්, තව බට සකස් වෙන්න ඕනේ කියලා ඉල්ලා සිටීමක් පැන නගින. ඒක තමයි වැදගත් වෙන්නේ. ඉතින් එතන තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අට්ටි යති හරා යති jigucchati. දැන් මේ තාමත් මේ හිත ගිහිල්ලා මේකේ ඇලෙනවා. තාමත් මෙතන ගිහිල්ලා හිත ගැටෙනවා. අයියෝ කියලා නිකන් අර තමන් ගැනම පුංචි කලකිරීමක් ඇති වෙනවා. ඒක කෙසේ වැරද්දක් නැහැ. ඒක තේරුම් ගැනීම හරහාම අපි තව තව දියුණු වෙන්න උත්සාහන්ත වෙනවා. තව තව අපේ අපි කත් කරන කතාව ගැන සැලකිලිමත් වෙන්න උත්සාහන්ත වෙනවා. ඒ අපේ හිතේ ඇතිවෙන හැඟීම් මුල් මට්ටමේදීම තේරුම් අරගෙන ඒක අපිටයි අනුන්ටයි හානි කරනම් ඒවා අපේ හිතින් බැහැර කරන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඒක එතන තමයි බොහොම ඇතුළතට නැමිච්ච ප්‍රතිපදාවක් තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒක ක්‍රමානුකූලව සිද්ධ වෙවි. හැමීට සිද්ධ වෙවි. ඉතින් හැමින් පිරිසුදු වෙන ගමනක් තමයි තියෙන්නේ. ඔව්. තවත් ප්‍රශ්නයක් තියෙනවා කිව්වා මම දන්නේ නැහැ. මයික් එක අන්මියුට් කරන්න පුළුවන්.
එහෙනම් සයනාංශ අනිත් ප්‍රශ්න තමයි මම සක්මන් කරනකොට මේ බණ අහගෙන සක්මන් කරන්නේ ඒක කමක් නැද්ද කියලා. අනිත් එක සංහංශ මේ ගොඩක් ගෙදර වැඩ කරනකොට දැන් ඉස්සර එහෙම ගොඩක් කරේ නැහැ. දැන් කිසිම ආයාසකින් තොරව ගොඩක් වැඩ කරන්න පුළුවන්. ඉතින් හරිම එනර්ජි එකක් වගේ තියෙනවා. ඒක හරි කැමැත්තෙන්ුත් කරන්නේ. සමහරක් වෙලාවට ගොඩක් කරලා මේ අන්තිමට මේ හරිම ටයර්ඩ්කින් වැඩි කරාන කියලා මට තේරෙනවා. හැබැයි ඒක මට අර කයට දේස් තැන්නක මට ඒක තේරෙන්නේ නැහැ මහන්සි කියලා.
හරි.
ගොඩක් වෙලාවට කයද හිත යනවා. එතකොට හිතට යනවා, හිතේ සිතිවිලි තේනවා. එහෙම ගිහින් අන්තිමට හිත උපේක්ෂාවකට එනවා. සන්තෝෂෙක හිත ඇතුළ තියෙනවා. ඉතින් මට දැනගන්න සංඥා ඒක ඉරියාපතයක් විතරක් සිද්ධ වෙන නිසා එහෙම වෙන්නේ කියලා.
ඒක හරි. ඒ කියන්නේ දැන් ඇත්තටම දැන් අපිට වෙන්නේ හුඟක් වෙලාවට දැන් කයටත් වඩා හිත තමයි වෙහෙසෙන්නේ. දැන් අපි මේ වැඩක් කරද්දී ඒ වැඩේ ගැන নানা ආකාර දේවල් හිත හිතා හිතින් ලොකු ආතතියක් ඇති කරගෙන ප්‍රශ්න හදාගෙන හිත පටලවාගෙන ඒ වැඩේ කරන්න ගිහිල්ලා තමයි වෙහෙස දෙගුණ තෙගුණ වෙන්නේ. නමුත් දැන් ඒ අපි අතින් දාගත්ත වෙහෙස, අතින් දාන දුක, අතින් දාන ආයාසය ටික ටික දුර්වල වෙනවා. ටික ටික ෂය වෙලා යනවා. දැන් තියෙන්නේ කායික වෙහෙස පමණයි. දැන් මනස බොහොම තැම්පත්, මනස බොහොම සැහැල්ලුයි. මනසේ ඇතුලේ කතාව සමනය වෙලා තියෙන්නේ. ඒ හරියේ උපේක්ෂා සහගත බවකින් ඒ නතර වෙච්ච හිතකින් දැන් කටයුතු කරනවා. එතකොට වැඩි වැඩ ප්‍රමාණයක් කරන්න පුළුවන්. හැබැයි ඉතින් දන්නේම නෑ සමහරවිට කයේ සීමාව ඉක්මවා ගිහිල්ලා. එතකොට ඔන්න කය වෙහෙසයි. ඒ කයේ වෙහෙස දැනෙනකොට ඉතින් අපි ආයෙ ඔන්න නවත්තන්න ඕනේ. හිත සැහැල්ලු වෙන්න පුළුවන්. නමුත් කයට දරන්න පුළුවන් යම් කිසි ප්‍රමාණයක් තියෙනවානේ. එතකොට ඉතින් අපි නවත්තන්න තේරුම් අරගෙන නවත්තලා විවේකයක් අරගෙන කයටත් පොඩ්ඩක් සහනයක් දීලා ඉතින් මේ දෙක සමබර කරන එක තමයි වැඩේ තියෙන්නේ.
එහෙම. සනා සම්තියම් ප්‍රශ්නේ මේ මට ඒක මට හිතනවා මේ කන්ත ගාමි වෙලාවේ මම කියලා සමරත් කියලා මට ඒකයි ඔබ වහන්සේ ප්‍රතිසත්තන්න ඕනේ. දැන් ටිකක් අවුරුද්දක් දෙකක් විතර ඉඳලා සංඝාංශ විවාහ උත්සවයේ ටිකක් උත්සව කට්ටිය රැස්න තැන්වලට ගියාම හරි අපහසුයි සංඝාංශ විතර රැඳින්න අර ටිකක් වෙලා ඉන්නකොට ඒගොල්ලෝ කියන එක ඇහෙන්නේ නැතුව යනවා. දැන් කන්වර්සේෂන් එකක් යනකොට පිටින් යක්ෂණා ලොකු එතකොට අර මනසේ කීපකමට ඇහිලත් නැහැ. පොරොටම මොනෝගල්ලා ඉන්නා වගේ එකක් තියෙනවා සංඝාංශ. ඉතින් මම හැමදාම වල ආජීවශ්ම ශීල ගන්නවා ටිකක් කාලෙ ඉඳලා සායනාංශ. එතකොට මට අර සම්ප්‍රප්පලාපෙන්දී අයියා වෙනවා. ඉතින් අනකට ආයි ටිකක් දානකොට මතක් වෙනවා මම මේ සම්ප්‍රප්පලාපෙ ඉන්නේ කියලා. මම ඉතින් ඉවත් වෙන්න බලනවා. ඉතින් දැන් මට ප්‍රබලව තියෙන සායනාංශ ලාජී විවාහ උත්සවයක් තිබුණා. ඒකද දැන් වෙනදා නම් පොඩා ක්ලාස් වෙලා ඉවන යන්නේ දැන් ළඟ තිබුණේ ඒවා ඇදගෙන එහෙම කියේ. හැබැයි එතන මට හිතුණා එදා මම ආයි තින්නේ නෑ මේ වගේ වට මේ ටික හරිම බරක් වගේ සායනාංශ කියලා. බොරුවට ඇඳගෙන ගිහිල්ලා හරිම වෙහෙසයි වගේ දැන් මිනිස්සුත් එක්ක කතා කරන්නේ බොරුවට මූණක් හදාගෙන අර මිනිස්සුන් ප්ලීස් කරන්න ඉන්නවා වගේ එකක් දැනෙනවා සායනාස්. ඒකෙන් මම හිතනවා මේ ඊට පස්සේ ඊළඟ කිතුර දෙන්න නැති වෙන මොනවා හරි එකක් කිව්වොත් කලින් ඊළඟට මොනවා හරි කිත් කරලා දෙන්න එහෙම ඒක නොගිය ඉන්නවා කියන්නේ ඒක වැරදි සායනාස් මොකද කියන්නේ. ඒක අන්තගාමීද කියලා මට හිතෙනවා. ඒනවාට මම අමාරුයි සායනාස් සවස්යෙන් ඉන්න කියලා හිතනවා මේ
තේරුම් අරගෙන කටයුතු කරන්නයි තියෙන්නේ මේ. මොකද ඉතින් මිනිස්සු ඉතින් විවිධාකාරයි. ඉතින් ඒගොල්ලෝ සාමාන්‍ය විදිහට ඉතින් ඒගොල්ලෝ කටයුතු කරන්නේ. ඉතින් අපි වෙන පාරක යනවා කියලා ඉතින් ගැටීමක් ඇති කරගන්නත් බෑ. ඉතින් උතන ඔයගේ තැන්වල තමයි ඉතින් පරිසම් වෙන්න තියෙන්නේ. තවත් පැත්තකින් හැබැයි මෙහෙමත් බලන්න පුළුවන්. දැන් අපේ ඒගොල්ලෝ මේ විවිධාකාර දේවල් කතා කරද්දී, ඒගොල්ලෝ අපි අකමැති දේවල් කතා කරද්දී අපේ හිතේ තාම ගැටීමක් ඇති වෙනවනම්, අපේ හිතේ තාම නුරුස්නා ගති පහළ වෙනවනම්, ඒ කියන්නේ තවත් ඉතින් අපි අපේ හිතත් සකස් කරන්න අවශ්‍යයි. ඒ නිසා අපි සම්පූර්ණයෙන්ම හුදෙකලා වීම තුලම අපේ මට්ටම මැනගන්න බෑ. ඉතින් එතකොට සමහරවිට අපි අධිසක්සේරයකට යනවා. අපි දැන් ඔක්කොම හරි කියලා හිතා ගන්නවා. අපේ හිතේ කිසිසේත්ම දැන් ද්වේෂයක් පහළ වෙන්නේ නැහැ කියලා හිතා ගන්නවා. ඉතින් සමහරවිට ඒ බඳු මේ තත්වයකට යන්න ඉඩ තියෙනවා. නමුත් අපි ටිකක් ඔය වගේ සාමාන්‍යයෙන් අපි අකමැති තැනකට ගිහිල්ලා අපිට බලන්න පුළුවන් නම් මෙතෙන්දි කොහොමද හිත ගැටෙන්නේ? තාමත් හිත ගිහිල්ලා පැටලෙන්නේ කොහොමද? ආයෙත් මේ යම්ස කෙනෙක් මොනවා හරි තේරුමක් නැති දෙයක් කියද්දි මගේ පැත්තෙන් කොහොමද ප්‍රතික්‍රියා දක්වන්නේ කියලා ඉතින් අපිට පුළුවන් නම් මේ වගේ ප්‍රශ්නකාරී තැනකදී වුණත් ඒ කියන්නේ අභ්‍යාසයක් වශයෙන් අපි අපිවම අධ්‍යයනය කිරීම සඳහා අපි කරන අභ්‍යාසයක් වශයෙන් මේක යොදා ගන්න පුළුවන් නම් එතන තියෙන යම්සි අභියෝගයක්. මම මෙතනින් අදහස් කරන්නේ අපි හැම තිස්සෙම මේ ප්‍රශ්න ඉල්ලගෙන ගන්න ඕනේ කියලා. එහෙම නෙමෙයි. ඒ කියන්නේ අවස්ථානුකූලව අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙනවා කොහොමද මේ හිත ප්‍රතික්‍රියා දක්වන්නේ. ඒ අවස්ථානුකූලව කොහොමද ප්‍රතික්‍රියා දක්වන්නේ කියලා පොඩ්ඩක් තේරුම් ගන්න. මොකද ඒ වගේ தত্ত্ব හරහා තමයි මේක තව තව වර්ධනය කරන්න පුළුවන්. කියන දැන් අපි gedara හදාගෙන ඉන්නවා අපි. තුම අපි gedara බොහොම සරලව තියාගෙන හිත ගැටෙන්නේ නැති වෙන්න තියාගෙන අනිත් අයත් එක්කත් බොහොම සුහදව ඉන්න පරිසරයක් හදාගෙන තියෙනවා. දැන් අපිට එතන ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්. හැබැයි තාමත් අපි ඔන්න රාජකාරී කරන තැනදී ගිහිලා ගැටෙනවා. අපි තුම ඔන්න එතනත් හදනවා. ඊට පස්සේ ඔන්න ඔය වගේ මාකරේ ඉවෙන්ට් එකක් ආවහම එතෙන්ට ගිහිල්ලා එතනත් තාම ගැටෙනවා. ඊට පස්සේ ඉතින් එතනත් හදන්න වෙනවා. ඉතින් ඒ වගේ ඉතින් අපි පොඩ පොඩ ඒ අභියෝග ස්ථානවලදීත් අපිට අකමැති ස්ථානවලදීත් අපිට පුළුවන් නම් ගැටෙන්නේ නැතුව ඒවා එක්ක පැටලෙන්නේ නැතුව අනිත් අයත් කෙරෙහිත් යම්සි සානුකම්පික ස්වභාවයකින් ඉන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒකත් ඉතින් ලොකු ජයග්‍රහණයක් නේද? එහෙනම්
සායනන් මම එහෙම කරාලේ අවුරුදු එකක් විතර සායනන් එවැනි කිසිම ගැටීමක් නැමේ මේක මම මගේ හිත දිහා බලන් හිටියා. මට ටිකක් වෙලා ගියාට පස්සේ අර අපහසුතාවය මම නිකන් අර බොරුවට එහෙනම් වාගෙන ඉන්න එකක් වගේ කියන මම ඉතලම ෆේස් කරන් ඉන්නා වගේ එකක් එක්ක මට හරි වෙහෙසක් දැනෙනවා. සහ මට දැන් ඉස්සරට වඩා සමහරවිට අවුරුද්දක් විතර ඉඳලා හරියට කරදර වෙනවා. ඒක පිට ඒක ඉවරයක් නැතුව හරියට ප්‍රශ්න එනවා. ඒක මම ඊවත් එක්ක හරි يعني ඒක ඊවදෙම පුරුදු වෙලා ඊවත් එක්ක අරකයි ඔක්කොම ගන්න ටිකක් අමාරුයි වගේ දැනෙනවා. ඔව්.
එතින් කමක් නැහැ. කමක් නැහැ මේ සමබරතාවයේ පවත්වමින් කරන්න. ඒ කියන්නේ තමන්ගේ ආසන්නයේ ඉන්න පිරිස හිතමනාපයක් ඇති කරගන්න නැති වෙන්න කටයුතු කරන්න. මොකද අපිට මුළු ලෝකෙ ඉන්න සියලු දෙනාම සතුට කරන්න බෑ. හැබැයි අපේ ආසන්නයේ ඉන්න පිරිස අපි ගැන තේරුම් අරගෙන ඒ අයටත් යම් සහනයක් ඇති වෙන විදිහට තියෙන සම්බන්ධතා පළුදු කරගන්නේ නැතිව කටයුතු කරන්න පුළුවන් නම් එතන යම්කිසි නුවණක්කාර ගමනක් තියෙනවා නේද?
සායන කරදරේනේ එකේ මොකක් හරි කියන්නේ හරි බාධා වෙන විදිහට හරියටම කරදර වෙනවා සායන සාකිතේ ඒතරම් මොකද මාවනාට සම්බන්ධයක් තියෙනවද?
තියෙන්න පුළුවන්. තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි මට නම් හිතෙන්නේ. දැන් අපිත් දැන් සංසාරේ හොඳ විතරක් නෙමෙයිනේ කරලා තියෙන නරකත් කරලා තියෙනවානේ. ඒ නිසා අපිට අපි මේ යන ගමනේදී සෑහෙන ඒ කර්ම ප්‍රදේශයක් අපිට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ යම් කර්මානුරූපව මේ කර්මානුරූපව යම් කොටසක් අපිට ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් අපි දක්ෂ වෙන්න ඕනේ මෙතනින් අලුත් කර්ම රැස් කරන්නේ නැතුව යන්න. ඒ නිසා මේ දැන් ගොඩක් වෙලාවට ඇතැමුන්ට ඊළඟ ජීවිතවලදී මුහුණ පාන්න වෙන දේවල් සමාලාවට ආධ්‍යාත්මික ගමනක් යන කෙනෙක්ට මේ ජීවිතේදීම මුහුණ පාන්න සිද්ධ වෙන්න ඉඩකඩ තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අර ලෝණපල සූත්‍රයේදී එහෙම බුදුහාමුදුරුවෝ කියන්නේ ඒ කුසලයෙන් වැඩෙන්න තමන්ගේ කරපු අකුසල් ටික මේ ජීවිතේදීම ගෙවා දමලා ඒක ඉවර වෙන ගතියක් තියෙනවා. ඉතින් එතකොට එකාතකින් ඒක යහපත්. නැත්තම් ඕක මේ වැල් පොලි ක්‍රමයට ගිහිල්ලා ඊළඟ භවයකදී ඕක විඳින්න ගියොත් එහෙම මේ දෙගුණ වෙලා තමයි විඳින්න වෙන්නේ. දැන් මේකෙදිම ඕක ඉවර කරලා දාන්න පුළුවන් නම් ඒකත් හොඳයි. ඒ නිසා විවිධ පැති තියෙනවා ඔකෙදී ඉතින් මේ අපිට අවධානය යොමු කරන්න. ඒ නිසා ඒ තමන් වෙත පැමිණෙන දුක ඒ දුක මතින් අලුත් කර්ම රැස් කරන්න නැතුව යන්නයි උචාන්ත වෙන්න තියෙන්නේ. අපේ ලොකු සානාංශය අර නිතර කියන්නේ පැමිණි දුක් පැණි රසයි කියලා. ඒ වගේ අපි මේ වෙත පැමිණෙන යම්සි දුකක් තියෙනවා ඒකෙන් හිතේ අමනාපයක් ඇති කරගන්න නැතිව උපේක්ෂාවෙන් යන්න තමයි තියෙන්නේ. හොඳයි. සරවන් සම්මෙ මොකද මට තේරුන්නේ අය
කියන්නේ
දැන් අර මම කියපු චිත්ත රූප ගැනද? දැන් මම නම් කිව්වේ කියන්නේ දැන් ඔතන දැන් අපේ හිතේ යම් කිසි සංස්කාර ස්වභාවයක් පාවෙනවා. ඒ කියන්නේ දැන් හිත කියනවා මේක කරන්න ඕනේ අරුත් කරන්න ඕනේ මෙහෙම ඉන්න ඕනේ මෙහෙම ඉන්න ඕනේ කියලා නිකන් හිත නිකන් උසි ගන්නන ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ අපි ඒ ගැන හිතන්න යනවා. දැන් හිත එතන ගිහිල්ලා ඔන්න බැස ගන්නවා. බැස ගන්නවත් එක්ක අන්න හිතේ එක චිත්ත රූප 15ක් ඒ ගැන මෙහෙම කරන්න ඕනේ අරම කරන්න ඕනේ මෙහෙම විදියට හැසිරෙන්න ඕනේ මේ විදියට හැසිරෙන්න ඕනේ මේ විදියට භුක්ති විඳින්න ඕනේ කියලා දැන් තාම වැඩි වෙලා නැහැ. හැබැයි මානසික වශයෙන් සංකල්පනා පහල කරගනිමින් හිතේ චිත්ත රූප පහල කරගනිමින් ඒ ගැන නිකන් දැන් හිත නිකන් අර චිත්‍රපටිය පටන් ගන්නවා. හිතන දැන් මෙතෙක් වෙලා චිත්‍රපටියක් තිබුණේ නැහැ. හැබැයි දැන් ඔන්න පටන් ගත්තා. දැන් තමයි ඔන්න තිරේ විවිධාකාර රූප පේන්න පටන් ගන්නවා. නැත්තම් අභිරූපන පේන්න පටන් ගන්නවා. ප්‍රතිබිම්බ පේන්න පටන් ගන්නවා. ඒක තමයි මම අදහස් කළේ. ඒ නාම රූප ස්වභාවයක් වශයෙන් දැන් විඥාන පත්‍යා නාම රූපං නාම රූපච්ඡා විඥානං කියලා කියනවනේ. දැන් ඒතර විඥානය හරියට නිකන් තිරයක් වගේ. නාම රූපය හරියට නිකන් ඒ තිරේ මතට පතිත වෙච්ච හරියට අර ප්‍රතිබිම්බයක් වගේ තමයි. එතකොට මේ ප්‍රතිබිම්බය නිසා විඥානය ප්‍රකාශ වෙනවා. විඥානයේ නිසා ඒ ප්‍රතිබිම්බයට පිළිඹු වෙන්න අවස්ථාවක් සැලසෙනවා. මේක අවසාන ප්‍රශ්නය කරගමු. ඔව්.
එහෙම ස්වාමීන් වහන්සේ. දිලිදි දිලිපත් කරන්න නම් මයික් එක අන්මියුට් කරන්න.
දේවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
ස්වාමීන් වහන්සේ ගිය සතියේ ඇව ප්‍රශ්නය දැන් සාමාන්‍ය ජීවිතයේදී ඔය දැන් කවුරු හරි දුරකථන ඇමතුමක් වගේ ගත්තම මට ටික වෙලාවක් කතා කරද්දී හිතෙනවා මේක සද්දයක් ශබ්දයක් විතරයි. දැන් අම්මා කතා කළොත් මේ අම්මය කියන හැඟීම ගත්තොතින් තමයි පුද්ගල සංඥාව එන්නේ කියලා එහෙම ඉබේ හිතෙනවා ස්වාමීන් වහන්සේ ගොඩක් වෙලාවල් වලදී. හැබැයි මම අර ඉස්සරහට සම්මුඛ වෙන කෙනා එක්ක හිතා මතා කතා කරනවා. දැන් කතා කරන මාත්‍රිකාව අනුව කියන්නේ ජීවිතේ ගොඩක් දේවල් හිතල මතල කරන ගතියක් තියෙනවා. කියන්නේ අර අපි ස්වභාවික ගතිය නෙමෙයි, ඒකට මවාපෑමක් තමයි තියෙන්නේ. කියන්නේ මට සිතුවිල්ලක් ආවත් බොහෝ වෙලාවට මේක රාග සිතුවිල්ලක්ද ද්වේෂ සිතුවිල්ලක්ද කියලා ඔබේ හිතන ගතියක් තියෙනවා. මේක ඔසේ දිගටම හිතන එක නවත්තනවා. නමුත් රංගපෑමක් වගේ වෙනවා. කියන්නේ ශබ්දයක් මේක ශබ්දයක් මෙතන පුද්ගලෙක් නෑ කියලා එහෙම ඉබේ හිතෙනවා. එතකොට මට හිතනවා දැන් භාවනාවටත් වැඩිය නිකන් අපේ පොතෙන් පතෙන් කියවන දේවල් මං ආදේශ කරගන්නවද? එහෙම නැත්නම් ඒ කියන්නේ එහෙම වුණත් ඒක මුලාවක් නෙවෙයි. එහෙම නැත්නම් මට මේවා ස්වභාවයෙන්ම එනවද කියන හැඟීමක්
වුණා. ඔව්. දැන් උත්තරේ ඇත්තම පුළුවන් මේ කියන්නේ එහෙම දැන් අපිට ඉබේ එහෙ සිතුවිල්ල පහළ වෙනවා නම් ඒක ආදේශ කිරීමක් කියලා හිතන්නත් අමාරුයි. ඒක අපි දහමක් දිනු කරගෙන යනවා, භාවනාවක් වඩනවා, හිතේ යම්කිසි විස්කලංක භාවයක් තියෙනවා. ඒතකොට අපි මේ දිනදා කටයුතු කරමින් ඉන්නකොටත් මේ යම් යම් වැටහීමක් ඇති වෙන්න පුළුවන්. ඒක වැරද්දක් නැහැ. අපිට තියෙන්නේ ඒක ඔස්සේ දිගට දිගට හිතන්න යන්න එපා. දැන් හිතේ දැන් අතුමු දුරකතන ඇමතුමක් දෙනවා. එතකොට මේක සද්දයක් පමණයි කියලා ඔන්න හිතේ සිතුවිල්ලක් පහළ වෙනවා. මේ පහළ වුණා, ඒක තේරුම් ගත්තා, ඒක පැත්තකින් තිබ්බා, අපි ආයෙත් අර සංවාදයේ යෙදෙනවා. එතන ආයෙත් ඔන්න සිතුවිල්ලක් පහළ වෙනවා. ආ මේක මේ වැඩක් නැහැ, මේ යහපැත්තේ ඉන්නේ නිකන් මේ නාම රූප ස්වභාවයක්. යහපැත්තේ තියෙන්නේ නිකන් ස්කන්ධ පහක්. මේ පැත්තේ තියෙන්නේ ස්කන්ධ පහක්. කියලා ඉතින් මාක් හරි අර එන්න පුළුවන් එහෙම. ඒකේ වැරද්දක් නැහැ. නමුත් ඒකත් එක්ක අපි ආයි මේ කරන සංවාදයක් නවත්තලා නැත්නම් ඒ ගැන අවධානය යොමු කරන්න නැතුව අපි ආයි මේ පොතේ තියෙන දේ කල්පනා කර කර ආපු බණක් ගැන කල්පනා කර කර එහෙම ගන්න ගත්තොත් අන්න එතන තමයි අපි උවමනාවට වඩා අපි මැදිහත් වෙලා අර පොතේ දේවල් ආදේශ කරන්න යන්නේ. ඒ වෙනුවට නිකන් අර සිතුවිල්ල පහළ වුණා, ඒක තේරුම් ගත්තා, ඒක පැත්තකින් තිබ්බා, ආයිත් අපි අර පරණ විදිහටම කරගෙන ගියා. භාවනාවම තමයි ඒක අතකින් බැලුවහම. දැන් භාවනා කර කර ඉඳද්දිත් ඔහමනේ. ඔව්, භාවනා කර කර ඉඳද්දිත් අපි සක්මනේ යදෙනවා. ඉතින් එතකොට මොකක්වත් හිතේ ඒ තරම් දෙයක් නැහැ. හිත නිෂ්කලංකයි. හැබැයි අපි හොඳට මේ පාදයේ ස්පර්ශ වෙන දේවල් ගැන හොඳට විමසා බලමින් තමයි හිටියේ. එතකොට ඔන්න ඒක පාටම හිතේ සිතුවිල්ලක් පහළුණා, මේක මෙහෙමයි කියලා. ඉතින් ඒක තේරුම් ගත්තා, ඒක ආයෙ පැත්තකින් තිබ්බා, හිත නිශ්ශබ්ද කරගත්තා, ආයෙත් භාවනාව කරගෙන ගියා. ඒ විදිහම තමයි මෙතනත් කරන්න තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තව මේ මම දැන් අමදිය බලගෙන හිටියත් මට එයාගේ ඔය ශරීරය ඇතුලේ තියෙන මේවාය ඊට පස්සේ අස්තු පද්ධතිය දක්වා මුලින් භාවනා කරද්දි තට්ටක සංඥාවට ඉබේ වැටුණා. නමුත් ඒක එපා කිව්වම ඒකෙන් අයින් වුණා. දැනුණත් මට මං ගැන උනත් හිතෙනවා මේ ඇඟ ඇතුලේ තියෙන මේවා නෙමේ ශරීරය මේක, මේක පිනවන්න නේද මේ කෑම ගන්න යන්නේ මම. ඒ වගේ එහෙම කලින් හිතලා හිතාමතා හිතන්නේ නැහැ මම.
කමක් නෑ, ඒ ගානක් නෑ. ඉතින් ඒකත් සිතුවිල්ලක් කියලා තේරුම් අරගෙන ඉතින් කය පිනවීම කෙසේ වෙතත් කය නඩත්තු කරන්න මේකට ආහාර සපයන්න සිද්ධ වෙනවනේ නේද? ඒත් ඒ නිසා ඉතින් මේ කය යැපෙන්නේ ආහාර වලින්. ඉතින් ඒක පිනවනවා කියන එක මේ අපි අතින් දාගත්ත කොටසක්. ඒක අවශ්‍ය නැහැ. ඒක මේ කය නඩත්තු කිරීම සඳහා අපිට ආහාර දෙන්න අවශ්‍යයි. ඉතින් එතකොට මේ වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. ඉතින් සිතුවිලි පහළ වෙනවා ඉතින්. ඒ ඔස්සේ දිගට හිතන්න අවශ්‍ය නැහැ. හිත පුළුවන් තරම් නිෂ්කලංකව තියාගන්න. ඒ නිෂ්කලංක හිතේ බඳු නිකන් අවබෝධය හා සම්බන්ධ සිතුවිල්ලක් පහළ වෙනවා කියන එකේ වැරද්දක් නැහැ.
එමයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට බොහොම ස්තුතියි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය වේවා ප්‍රාර්ථනා කරනවා.
හොඳයි, තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, අපි පැය දෙකකුත් විනාඩි 20ක වගේ කාලයක් ධර්ම දේශනාවේ සහ ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. එහෙනම් අප සියලු දෙනාම මේ තුලින් රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතා චාදී ගාථා සජ්ජහනා කරමු. එත්තාවතා චම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං පුඤ්ඤමේන මයා ලද්දං පසින්තු වන්දිතු වරං. සාරිපුත්තාති තේරාණං ආගතං පටිපාටියා ශ්‍රද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.